Keeping a tuni, kaurut sadhu karyakte. Samanta chakvalesu atra gacchantu devata saddhammam muni rajasya Sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta namo tassa bhagavato arahato Samma sambuddhassa namo tassa bhagavato arahato Samma sambuddhassa namo tassa bhagavato arahato Samma sambuddhassa Pinnatni ekayana margaya pahada vigraha kala Maha Satrachipattana Sutre Kaya Kaya Anupassanavi Anapanasati Pabya Iye Vigrahakaranate Etu Navata Api Matakaranwanam Me Kaya Kaya Anupassi Viharati Kiyanne Ape Ehata කනට නාසයට දිවට කයට මනට අර ආරම්මණයක් ආවහම ඒ ආරම්මණයට අපි පටිච්ච වුණහම යම් කාය කියන මාගදී භාෂාවේ වචනෙන් විග්‍රහ කරපු වේගයක් වේදනාවක් ආවේගයක් චිත්ත ආවේගයක් විඥාන ශක්තියක් ඉපදිලා සමුදය බිහි වෙනවා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් බිහිවීමත් සමග සමුදය බිහි වෙනවා මේ මෙන්න මේ සමුදය බිහිවීම තමයි අර අනුසය කියලා අලුතෙන් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට අර අනුසෝත ගාමී ආකාරයට අනුසය උපදින් එතකොට එහෙම අනුසය උපදින්නේ අර ක්‍රියාවේ වේගය දිගින් දිගටම පවතින නිසායි අපිට අනුපස්සනා කරන්න පුළුවන් වෙන්නේ අලුතෙන් උපදින වේගය පමණයි අතීතේ උපන් වේගයන් අපිට අනුපස්සනා කරන්න බෑ ඉවත් කරන්න බෑ ඒවා ඇතුළට අරගත්ත දේවල් ඒවා ගති දැන් ඒවා අනුසය නෙමෙයි ඒවා ආසය ඒ නිසා දැන් මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ඕන මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව කියන්නේ තාම ඇතුළට නොගත් දෙයක්. ගන්න යන දෙයක්, ගන්න හදන දෙයක්. රාග ගති, ద్వේෂ ගති, මෝහ ගති කිව්වහම ඒවා ඇතුළට ගති හැටියට ගත්ත දෙයක්. ඒවා දැන් අපිට වෙනස් කරන්න බෑ. ඒවා සමුදය ධම්මාවා වයි ධම්මා. ඒවා වැය වෙනවා. ඒවා ගෙවල ඉවර කරන්න ඕන වැය කරලා ඉවර කරන්න ඕන නමුත් මේ බව රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නට පෙර අනුසය හැටියට උපදින්නට පෙර අනුත්පාද නිරෝධයෙන් අපිට පුළුවන් ඇතුළට නොගෙන ඉන්න ඒක තමයි න අනුසයටි කිව්වේ එහෙම නැත්නම් ඒක තමයි මේ අනුපස්සනාවෙන් කරන්නේ එතකොට මේ අනුපස්සති අනුපස්සී විහරති කියන එක තේරුම් ගත්තේ නැත්නම් දැන් අපිට තරහක් එන්න එනවා ඒ තරහ එන්න එනකොට අපි ඒ තරහ එන්න එන බව දැනගන්න ඕන ඒකට කියනවා පජානාති මේ පජානාති කියන වචනේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ මිනිහෙක්ගේ මේ දැනුම ඉතාම ගැඹුරු වැදගත් තැනක් ඥානතෝ කියන්නේ දැනුම පජානාති කියන්නේ ප්‍රජනනය වන බව දැනුම්. එමනන්නම් තමන්ගේ හිටේ අලුතෙන් මෙතෙක් නොවූ කම්පනයක් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් අලුතෙන් උපදින්නට එන බව යමෙකුට තේරුම් ගන්න පුළුවන්නම් අන්න ඒ තේරුම් ගැනීම තමා පජානාති. ඒක ජානතෝ එහෙම නෙමෙයි. ජානතෝ කියන්නේ දැන් මේ මම කියන වචන අහලා ඔය පිංගතුන්ට දැනුමක් ලබා ගන්න පුළුවන්, ඒක ජානතෝ. ඒ දැනුම මං කියන එකෙන් දැනුමක් ලබාගෙන දැන් ඔය පිංගතුන්ට ඇහෙන් රූපයක් දැක්කාම Tamanට අකමැති එකපාරට වේගයක් එන්නේ එනවා, තරහක් එන්නේ එනවා, ද්වේෂයක් එන්නේ එනවා. ඒ ද්වේෂයක් එන්න එහෙම නිසා Taman තුල ප්‍රජනනය වන වෙනස් වෙන අර කම්පණය වෙන තත්වය නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ දැනීම ඒ හැඳිනීම පජානාති. ඒක දැනුම තේරුම් ගන්න බැරි නම් ඒක ලබා ගන්න බැරි නම් ඒක තේරෙන්නේ නැත්නම් ඒක නප්පජානාති. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දී මේ තරහක් එන්න එනවා, එක්ක රාගයෙන් ප්‍රියදේකට ඇලෙන්න එනවා, එක්ක මානෙන් මනින්න වැරදි විදියට මනින්න සංසන්දනය කරන්න යනවා. මේ තුන නිසා තමයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් හිතක සකස් වෙන්නේ. මේම තාම ඒක සිදුවෙලා ඉවර නැහැ, සිදුවෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී තමයි අපිට මේ ක්‍රියාවේ වේගය අපිට සහමුලින්ම අයින් කළා කායේ අනුපස්සනා කරන්න පුළුවන්. අනු කිව්වේ අලුතෙන් උපදින දේ, අලුතෙන් උපදින්නට එන දේ. පස්සති කිව්වේ ප්‍රහාණය කළා, අස් කළා, එකෙන් වෙන් වෙනවා. එනිසා මේ අනුපස්සී කියන ඒවා කායේ කාය අනුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේසු ධම්මානුපස්සී හතර අවස්ථාවෙම අපි අනුපස්සනා කරන්න ඕන. අලුතෙන් එන වේගය ඇතුළට නොගෙන පිට කරන්න ඕන, බැහැර කරන්න ඕන. ඒකට කරන්න ක්‍රමය තමයි මේක දැනගත්තාට පස්සේ මේ ආනපාන සති සමාධිය වැඩි වීම. ආනපාන සති සමාධිය වැඩි වීමෙන් මේ අලුතෙන් ඉපදෙන්නට එන නූපන් වේගය අනුපාද නිරෝධයෙන් සමුදය ප්‍රහාණය කරන්න පුළුවන්. සමුදය නොඋපදවාම නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ටික තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මේ ආනපාන සති සමාධියෙන් ලබා ගන්නට පුළුවන් යහපත තේරුම් ගන්න. තරහක් එනකොට මෙත්තානුසුතිය වඩලා ඒ තරහෙන් ඇතිවෙන්නට ගිය විනාශය, කිලුටු බව, කළු බව අපිට සහමුලින්ම අයින් කළා. ඒ වෙනුවට එතෙන්ට සුදු කිරණ ශක්තියක් ඇතුළාන්තයේ සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන්. ඒ වගේමයි අර රාගයක් හිතට ඇතුල් වෙන්න, රාගානුසය එන්න හදනකොට තණ්හානුසය අපිට පුළුවන් වෙනවා අසුභානුසතිය වඩලා අර නික්කම්ම කියන තත්වයෙන් එකෙන් මිදී නිදහස් වෙන්න. ඒ වගේමයි මානයක් මැනීමක් එනකොටම අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා නිච්ච සුඛාත්තසේ අසුමානේ හිතෙන් ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම බුද්ධානුස්සතියදී නිබ්බිදා අනුපස්සනා කළා අභිනන්දනේ ඉවත් කරන්න පුළුවන්. විරාගය අනුපස්සනා කළා රාගය අයින් කරන්න පුළුවන්. නිරෝධය අනුපස්සනා කළා සමුදය අයින් කරන්න පුළුවන්. පටිනිස්සග්ගානුපස්සනාව අනුපස්සනා කළා සබ්බූපදී වජහති කරන්න පුළුවන්. මේ හැම තැනකම තියෙන්නේ ආනපාන සති සමාධි. අර අනතිවත්තනාට්ඨේන භාවනා කියන එක තේරුම් ගත්තොත් වැරදි දේ අයින් කරන්න අර රාහුලවාද සූත්‍රයේ පැහැදිලිව කියන්නේ මෙත්තං හිතේ රාහුල භාවනං භාවිතෝ මෙත්තං හිතේ රාහුල. අර අපිට පටිගය අයින් කරනවා. එමනනම් මේ හැම තැනකදීම වැරදි දේ කිලුටු වෙන කෙලස් වෙන අකුසල් සහිත දේ අයින් කරනවා. ඒ වගේම කුසල් සහිත දේ කුණුසලා හැර අත්තරින දේ ඇතුළට ගන්නවා. අස්ස පස්ස. මේක තමයි අර උදේ සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්මය විග්‍රහ කළේ. ඒක තමයි ධම්මානුධම්ම පරියාය. මේක තේරුම් ගත්තට පස්සේ දැන් මේ ආනපාන සති සමාධියෙන් කරන්න ඕන වර්තමාන මොහොතේ හිතට එන වැරදි අරමුණ ඉවත් කරලා ඒ වෙනුවට එතෙන්ට පිරිසිදු වෙන කුසලයේ පූර්ණය වෙන කුණුසලා හැර අත්තරින අරමුණ ගන්න ඕන. ඒක මෙත්තානුසතියෙන් ද්වේෂය අයින් කරන්න පුළුවන්, අසුභානුසතියෙන් රාගය අයින් කරන්න පුළුවන්, මරණානුස්සතියෙන් අසුමානය අයින් කරන්න පුළුවන්, බුද්ධානුස්සතියෙන් සබ්බූපදී පටිනිසග කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැම තැනකම තියෙන්නේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම. දැන් අපි අර ආනපාන සති සමාධිය පිළිබඳ සරල අදහසක් තේරුමක් ගත්තා. මේ ආනපාන පබ්බේනි ආනපාන පළවෙනි ආනපාන සති සමාධි පබ්බේනි. ඊළඟට දැන් අපි මේක තේරුම් ගත්තහම මේ ආනපාන අස්සපස්ස දෙක පරිමුඛන් සතින් උපට්ඨ මුඛ හයට මාරමුණු වන අරමුණු පිළිබඳව මෙතෙන්දි සමස්තයක් හැටියට විග්‍රහයක් කළේ. දැන් ඊගාවට මේක බෙදනවා. ඉරියාපත හතරයි තියෙන්නේ. දැන් පුද්ගලයෙක් එක්ක ගච්ඡන්නවා, ඇවිදිනවා, සක්මන් කරනවා, එක්ක තිටෝවා හිටගෙන ඉන්නවා, එක්ක නිසින්නවා ඉඳගෙන ඉන්නවා, එක්ක සයනවා හාන්සියලා සයනයක ඉන්නවා. එනිසා මේ ඉරියව් හතරෙදිමත් අපිට අර අපි හිතමුකෝ එක ඉරියව්වක් ගම්මුකෝ සක්මන් කරනවා කියලා. සක්මන් මළුවක සක්මන් කරනවා. මේ සක්මන් මළුවේ සක්මන් කරනකොට අපි ඇහැ අරගෙන යන්නේ. අපිට කන වහගෙන යන්න බෑ. කන විවෘතයි. කනට ඇහෙනවා අරමුණු. ශබ්ද ඇහෙනවා. ඇහැට රූප පේනවා. ඒ වගේ මනසට අරමුණු එනවා. එතකොට මේ සක්මන් මළුවක සක්මන් කරනකොටත් අපේ හිත කිලුටු වෙන්න පුළුවන්. ඒ වගේ ආනපාන සති සමාධිය වැඩුවොත් පිරිසිදු කරගන්න පුළුවන්. ඒකයි මේකෙ තියෙන්නේ මේ බික්කු ගච්ඡන්තෝ ආ ගච්ඡාමීටි පජානාති. පජානාති ඇවිදින ගමම්මත් ඒ ඇවිදිමිනුත් අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනට එන වැරදි අරමුණු තරහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වගේවත් රාගය ඒවත් මානය මෝහය මේ සියලු අරමුණු හරියටම අපි පජානාති ඒ සිද්ධ වෙන්න යන දේ ඉදිරියට දැකලා ඒ සක්මන් කරමින්ම අපිට පුළුවන්කම් තියෙන ආනපාන සති සමාධිය වඩන්න. ඒ වගේමයි ඉඳගෙන ඉන්නකොටත් එක ආකාරයක ඒ විදිහටම එන්න පුළුවන්. හිටගෙන ඉන්නකොටත් එන්න පුළුවන්. ඒ වගේම සයනයක ඇඳක හෝ පුටුවක හෝ ආහන්සි වෙලා ඉන්නකොටත් මේ වගේ මේ අරමුණු ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයටම එනවා. මේ අවස්ථා හතරෙදිම ඉරියව් හතරෙදිම ඉරියාපත හතරෙදිම අපි අර ආනපාන සති සමාධිය වඩන්න ඕන. එහෙම නැතුව දැන් මේක අර සක්මන් කරනකොට අපි ඇහැ අරගෙන යන්නේ කනට විවෘතයි, කන විවෘතයි. ඒ වගේම මනසටත් අරමුණු එනවා. මේ වෙලාවේ අපි අර සක්මන් කරනකොට අර උස්සනවා ගස්සනවා පද්දනවා තියෙනවා මේවා කල්පනා කර කර ගියොත් මේක මේ අර කෙලෙස් ගති සිතුවිලි අරමුණු අයින් කළා නික්ලේශී ගති පිරිසිදු වෙන ගති ගන්නවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ ප්‍රාණයාම ක්‍රමයක් මිසක් ඔක වැරදියට මේ මිනිසුන්ව නොමග යවුවා මිසක් මේ සක්මන් භාවනාවකදී අපි සක්මන් කරන්න ඕන ජංගා විහරණය සඳහා. ඒ කියන්නේ අපේ ශරීරයේ මේ අවයව ක්‍රියාත්මක වීම සඳහා සක්මන් කරන්න ඕන. ඒ සක්මන් කරන අතර තුරත් අපේ ඇහැ ඇරගෙන කන විවෘතයි. ඒවගේ මනස මෙනහසේට සුවඳ එන්න පුළුවන්, ගන්ධ සුවඳ එන්න පුළුවන්. අපිට අර ගන්ධ සුවඳ නිසා එක්කො තරහ යන්න පුළුවන්, එක්කො ඒ සුවඳට ඇලෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවෙදිම අපේ හිත කිරුටු වෙන්න එන අකුසල් සිතුවිල්ලක් නම් ඒක අසේවිතබ්බා කරන්න ඕන, නසේවිතබ්බා. ඒ වගේම හිතට යහපත් අරමුණක් ආවොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒක ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම අර රාගය ආවොත් අසුභානුස්සතිය වඩලා ඒක අයින් කරන්න ඕන. ද්වේෂය ආවොත් මෙත්තානුස්සතිය වඩලා ඒක අයින් කරන්න ඕන. මානය ආවොත් ඒ වගේම රාගය ද්වේෂය මෝහය මුලින් උදුරා දාන්නට මරණානුස්සතිය බුද්ධානුස්සතිය අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත අයින් කරන්න ඕන. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගාන උපස්සනාව කරන්න ඕන. මේක කිරීම මේ ඉරියාපත හතරෙදිම කරන්න ඕන. එම ඉරියාපත හතරෙදිම කරනකොට අර අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. මේක යථාපරිදි තමන්ට තේරෙනවා. මේ වැඩක් නැති අර අකුසල් පූර්ණ වෙන අර උදේශ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේදී මේ කියපු සියලු දුවතාවේද පැත්ත මෙතෙන්දී මේ ඕන ඉරියව්වකදී ගච්ඡන්නවා ටිටවා සයනවා නිසින්නවා ඕන ඉරියාපතයකදී අපිට ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. ඒක මිසක් මේ සක්මන් භාවනාවේදී වෙනම කෙලෙස් නසන්න ක්‍රමයක් නෑ. එකම ක්‍රමයේ තියෙන්නේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමෙන් අර සේවිතබ්බා සේවිතබ්බා ධර්මතාවය පූර්ණය වෙනවා, පාහං වෙනවා, පිරිසිදු වෙනවා. කාය සමාචාරම් පාහං වෙනවා, වචී සමාචාරම් පාහං වෙනවා, මනෝ සමාචාරම් පාහං වෙනවා, චිත්ත උපපාදම් සංඥාපටිලාභම් පාහං ඒ සියලු දේ සිද්ධ වෙනවා නිවැරදිව ආනපාන සති සමාධිය වැඩුවොත්. ඊළඟට තුන්වෙනි එක දැන් ඉස්සෙල්ලාම අර ආනපාන සති සමාධිය සමස්තයක් වශයෙන් සරල වශයෙන් විග්‍රහ කළා. ඊට පස්සේ ඉරියාපත හතරට දිගුවක් ඇති කළා, හතරකට බෙදලා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේ කාය කායනුපස්සනාවේ සම්පජඤ්ඤ පබ්බේදී මේක දවස තුල පැය 24ක් තුල දැඩි නිින්ද ඇර අනික් හැම අවස්ථාවෙදිම උදේ පාන්දර ඇහැරුණ වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට ගිහිල්ලා අර සයනයට ගියත් දැඩි නිින්දට යනකම් කරන කියන හිතන හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම ආනපාන සති සමාධිය යොදා ගන්න පුළුවන්. ඒක තමයි බික්කු අබික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සමිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ සායි බාහිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ ටිටේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. දැන් මේ අපි කල්පනා කරනකොට බික්කු අභිකන්තේ පටිකන්තේ ඉදිරිය අනාගතය මෙනෙහි කරනකොට අතීතය මෙනෙහි කරනකොට ඒවගේම මේ සිසාරා අපි අවට කටයුතු කරනකොට සමිජිතේ පසාරිතේ ඒවගේම සංඝාටිපත්ත ජීවර ධාරණී කියන්නේ අපි අර සිවුරු අඳිනකොට සිවුරු බැලන ගන්නකොට සිවුරු හෝදනකොට සිවුරු පිළිබඳ වැඩ කරනකොට ඒවගේම පාත්‍ර භාවිතා කරනකොට දාන වළඳනකොට මේ සිවුරු සහ පාත්‍රා භාවිතා කරන සෑම ඉරියව්වකදීම ඒ වගේම අසිතේ පීතේ බාහිතේ කායිතේ සාහිතේ කනකොට බොනකොට යම් ආකාරයක මේ සියලුම අවස්ථාවල ඒ වගේම උච්චාර පස්සාව කම්මේ වැසිකිලි ගැසිකිලි යනකොට ඒ වගේම ගටේ තිටේ නිසින්නේ නැගිටිනකොට හිරියාරෙනකොට මේ ආදී කොට ඇත්තා වූ සියලු ඉරියව්ව ක්‍රියාකාරකම්වලදී හැම ක්‍රියාකාරකමක්ම අපිට කරන්න පුළුවන් සම්පජානකාරී හෝති වෙන්න ඕන. සම්ප්‍රජනනය වෙන සංකීර්ණ රාගය ද්වේෂය මෝහය ප්‍රජනනය කියන්නේ අලුතෙන් ජනිත වෙනවා. ඒ රාගය ද්වේෂය මොහෙන් අලුතෙන් ජනිත වන ක්‍රියාකාරකම් නකාරී හොති. ඒවා නොකර ඒවෙන් මිදී නිදහස් වෙන්න ඕන. හෝති මෙතන තියෙන්නේ. හේතුනම් ඒවා කරනවා, හෝතිනම් ඒවෙන් වෙන් වෙනවා. හීතිනම් ඒවා සහමුලින්ම සදාටම අවසන් කරනවා. ඒ නිසා මෙතනත් මේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. හේතු, හෝති, හීති. හෝති කියන එක දෙපැත්තටම යනවා. හේතු කියන එක අර අකුසලයටමයි යන්නේ. හීති කියන එක කුසලයටමයි යන්නේ. පිරිසිදු වෙන්නමයි යන්නේ. ඒ නිසා හේතු තුනයි තියෙන්නේ. රාගය, ද්වේෂය, මෝහය තුනම හේතු. ඒ තුනෙන්ම කිලුටු වෙනවා. හෝති කියන එකෙන් පිරිසිදු වෙන්නත් පුළුවන්, කිලුටු වෙන්නත් පුළුවන්, දෙපැත්තටම යන්න පුළුවන්. හීති කියන එකේ කුසලයේ පූර්ණ වෙනවා. ඔය විඤ්ඤෝ හීති. ඉතින් ඒක නිසා මේ සම්ප්‍රජනනය වන ක්‍රියාකාරකම් නොකර නකාරී හෝති. එවන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න ඕන. අර ක්‍රියාව දැන් අපි හිතමුකෝ සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. ඒ වගේම අසිතේ පීඨේ කායිතේ සාහිතේ සම්පජාන කනකොට බොනකොට ඒ හැම තැන ඒවා කරන්න ඕන. සමහර මිදුල අතු ගන්නවා, නානවා, යනවා, එනවා, වාහනයක් එළවනවා, තව නොයෙක් දේවල් කරනවා ඉන්න පුළුවන්. මේ කරන හැම දෙයක්ම කරන්න පුළුවන් අර ආනපාන සති සමාධියේ පීඨා කරනකොට අර සම්ප්‍රජනනය වෙන ක්‍රියාවලින් මිදී නිදහස් වෙනවා. වැරදි දෙයක් කරන්නේ නැහැ. අනිවැරදි දෙයම කරනවා. ඒ අනුව අත්ති කායෝතිවා පනස සතිපච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදි. එතකොට මේ ආනපාන සති සමාධිය මේ තුනටම ආනපාන සති සමාධිය අදාළයි. ඒක නිසා මේ ආනපාන සති සමාධියමයි ඉරියාපත පබ්බේ සම්පජඤ්ඤ පබ්බේ විග්‍රහ කළේ. හැබැයි අර ජීවිතයේ දවසේ පැය 24 තුල කරන කියන හිතන සියලු මැල වලට අදාළයි. මේ අවස්ථාවලට අදාළයි. හැම ධර්මතාවයකටම අදාළයි. හැම කෙනෙකුටම අදාළයි මේ ආනපාන සති සමාධිය. ඉතින් ඒක නිසා එහෙම ආනපාන සති සමාධියේ නිරත වෙනවා නම්, කටයුතු කරනවා නම් කිසිම කෙනෙකුගේ හිත කිලුටු වෙන්න බෑ. පිරිසිදු වෙනවා විතරයි. ඒ නිසා පිරිසිදු වෙන වැඩ විතරයි කරන්නේ. කිලුටු වෙන වැඩ පස්ස කරනවා, පිරිසිදු වෙන කැඩ අස්ස කරනවා. ඒක තමයි මේ පබ්බ තුනේම විග්‍රහ කළේ. ඊළඟට තව පබ්බ 9, 2, 11 තියෙනවා. කාය කායනුපස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බයයි, ධාතු මනසිකාර පබ්බයයි, නවසීවතික පබ්බයයි, නවසීවතික පබ්බේ 9 තියෙනවා. පටික්කුල මනසිකාර පබ්බේ 1යි, ඒ වගේම ධාතු මනසිකාර පබ්බේ 1යි. පටික්කුල මේ පබ්බ 11, පියවර 11. මෙතෙන්දී අර ආනපාන සති සමාධිය ඊට වඩා ගැඹුරු අවස්ථාවකට ගෙනිනවා. හැබැයි ආනපානමයි මෙතනක් තියෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන පුණජ පරම් භික්කවේ භික්කු ඉමමේව කායන් උද්දම් පාදුතලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නාන අප්‍රකාරස්ස අසුචිනෝ පත්තවෙක්කති අතීමස්මින් කායේ කේසාලෝ මනකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි. මේ අර කුණප කොටස් 32ම විග්‍රහ කරනවා මෙතෙන්දි. මෙතන මේ කිව්වේ පුණජ පරම් භික්කවේ නැවතත් තව යමක් ඉදිරියට තව පියවරක් කියමි. භික්කු ඉමමේව කායන් උද්දන් පාදතලා අදෝ කේසමත්තක කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මෙ තච පරියන්තය පූරං නානාපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. අපි මේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ පුද්ගලයෙක් සත්වයෙක් හැටියට අපි දකින මේ පුද්ගලයාගේ සත්වයා මේ ඝන සංඥාව මේ දුව සංඥාව අපි කොටස් වලට බෙදලා බලන්න පුළුවන් වෙනවා, පුරුදු වෙනවා. මේ කොටස් වලට බෙදලා බලනකොට තමයි අර අත්ති ඉමස්මින් කායේ අත්ති ඉමත්මින් කායි කියන මේ ක්‍රියාවක් කරන්න අර ක්‍රියාවාකාරකම්මයි කායි ශරීරයහෙම නෙමේ මේ මේ සියලු ක්‍රියාකාරකම් ඔය අර්ක්‍රියා තිස්සයම කරන මේ මේ ගණ සංඥාව බෙදල බලනවා කේසා ලෝමා කෙස් ලොම් නකා නියපොතු දත් මේ විදියට කොටස් තිස් දෙකට මේ කොටස් තිස් දෙකට බෙදල බලනකොට මෙතන මේ පටි කුලකය මේක කුලකයක් දැන් ඔය වීජ ගණිතේ රේඛ ගණිතේ ඉගෙන ගත්ත කවුරුත් දන්නවා කුලක කියන්නේ කොටස් කීපයක් එකතු වෙලා හැදපු ඒකකයක් මේකෙත් තියෙන්නේ මේ කොටස් 32කින් එකතු වෙච්ච ඒ කොටස් 32 පටියකින් එකට සම්බන්ධ කරලා බැඳගත්ත කුලකයක් මේ පටිය ලෙහෙලා කුලකය ලෙහෙලා බලනවා මේ සෙයියට අපි උදාහරණ තියෙනවා මේ පටිය ලෙහෙලා මේ කුලකය ලෙහෙලා බලන හැටි සෙයියට අපි වික්කවේ උබතෝ මුකා පූතෝලි මූතෝලි කෙරවල් දෙකම අර වැම්මකින් බැන්ද ගෝනියක් ඇතුළට මූතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස නානා වූ ධාන්‍ය වර්ග වී වර්ග මේ ගෝනිය ඇතුළට දැම්මා වගේ සෙයියටිදම් සාලීනං සාල් විහිනං වී මුග්ගානම් මුං මාසානම් මෙනේරි තිලානං කණ්ඩුකානම් තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක් මේ විදිහට ධාන්‍ය වර්ග 32ක් ගෝණියකට දාලා දෙකෙලවර බැඳපු එකක් වගේ අපිට මේ පේන අර මේ තචපරියන්තය මේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා අපිට පුළුවන්කම තියෙනවා ලෙහෙලා බලන්න කොටස් 32කට බෙදලා බලන්න පච්චවෙක්කිටි ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් මේ බලනකොට අපිට තේරෙනවා මෙතන ඝන සංඥාවක් නැහැ සත්වයේ පුද්ගලයෙක් හැටියට අපි දකින දේ මෙතන තියෙන්නේ මේ කොටස් 32ක් මේ එකක්වත් සුචි නැහැ අසුචි දැන් මේ සුචි අසුචි කියන එක නාමපදයක් මෙතන අසුචි කියන එක ක්‍රියාපදයක් සුචි අසුචි සුව අසුව සුභ අසුභ සුඛ අසුඛ සුචි අසුචි ඒ අනුව මේ සුචි නොවන අපි ප්‍රිය නොවන ඒ කොටස් 32ක් තමා මෙතන තියෙන්නේ ඒ කොටස් 32 මේ කුලකය ලෙහෙලා බැලුවාම තමා අපිට මේකේ අර මායාවක් හැටියට අපි දකින ලස්සනට අපි දකින පුද්ගලයා සත්වයා එක්වර විරුද්ධකාරයා මේක ඇත්ත වශයෙන් යථා තත්ත්වය අපිට දැනගන්න පුළුවන් ඒ අනුව මෙතෙක් අපි අර ඝන සංඥාවක් සත්වයේ පුද්ගලයෙක් හැටියට මෙතෙක්කල් දැක්ක නිසා අපි රාගයෙන් ඇලුනේ නිච්චසේ සුගසේ ඇති අස්මමානයෙන් අපි ඇලුනේ ප්‍රියමනාප වුනේ ඒ වගේම ගැටුනේ ඒ වගේම මැන්නේ මේ සියලු දේ අපේ හිතෙන් අර නිච්ච සුඛ අත්ත් ගති සියලු දේ අයින් වෙනවා මේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරනකොට මේ ගෝණිය ලෙහෙලා බැලුවා වගේ මේ බඹයක් පමණ වූ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා වූ මේ කොටස් 32කට බෙදලා බැලුවාම මේ ඝන සංඥාව සත්ව පුද්ගල සංඥාව අපේ හිතෙන් ඉවත් වෙනවා ඉවත් වුණාම අපේ අර ඇලීම නිච්ච බව අස්මිමානය අර ගැටීම සියලු දේ හිතෙන් අයින් වෙනවා දැන් මෙතන මේ තියෙන්නේ මායාවක් ඇත්තක් නෙමේ යථා තත්ත්වේ නම් මෙතන මේ තියෙන දේවල් කිසිම දෙයක් මේ කේසාන්තයේ විදිහට පාන්තාන්තයේ දක්වා එහෙම අපිට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මුලා වෙන්න හෝ නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානෙන් අල්ලගන්න උපාදානය කරගන්න හෝ සුදුසු දෙයක් මෙතන නැහැ. ඒ නිසා මේ පටිකුලක කියන වචනේ විරුද්ධ වචනයක් තියෙනවා අපපටිකුලක. ඒ කියන්නේ අපිට බෙදලා බලන්න බැරි නම් ඒක අපපටිකුලක බෙදලා බලන්න පුළුවන් නම් පටිකුලක මේ පටිකුලක කියන එක හොඳට තේරුම් ගන්න ඕන මේ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේ පටිකුලක කියන එක සිංහල පිළිකුලක් කිව්වා මේක පිළිකුල් භාවනාවක් එහෙම නෙමේ කිසිසේත්ම මෙතන පිළිකුලක් නැහැ පිළිකුලක් නෙමෙයි මෙතන තියෙන්නේ පච්චවෙක්කිතබ්බම් පසු විපරමක් කිරීම. පසු විපරම කරන්නේ මේ ගෝණිය ලිහලා බලලා මේකේ තියෙන කොටස් දෙක 32 වෙන්වෙන්ව දකින්නකොට. ඒ අනුව පුද්ගලයාට මෙතන මේ ඝන සංඥාව දුරු වෙනවා, සත්ව පුද්ගල සංඥාව දුරු වෙනවා, දුව සංඥාව දුරු වෙනවා, ඇත්ත ඇති හැටියට තේරෙනවා. ඒ අනුව අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය පටි සතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මේ මෙතන තියෙන්නේ මේ නිච්ච සුඛ අත්ත කියන තුන ඉවත් කරන්න, අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්නට නියත වශයෙන්ම අවශ්‍ය වන්නා වූ මෙනෙහි කිරීමක් අනුපස්සනා කිරීමක් තමයි මේ පටික්කුලක මානසිකාරයේ පබ්බේ තියෙන්නේ. ඒ මිසක් මේක මේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. බුදුහාමුදුරුව කිසිම දවසක පිළිකුල් භාවනාවක් ඉදිරිපත් කළෙත් නැහැ, උගන්වෙත් නැහැ, දේශනා කළෙත් නැහැ. නමුත් ඇව දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල ගිය මිනිස්සු දන්නවා හොඳටම මේ පිළිකුල් භාවනාවක් කියලා. මේක මේ පටික්කුල මානසිකාරය කියන්නේ මේක මේ පිළිකුල් කිරීමක් කියලා. අර බත් කන කොටත් කන්න කියනවා, මේ බලුවමනේ කන්න වගේ කන්න කියනවා. මේක සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ විකෘති කිරීමක්. අනිපාරේ බලුවමනේ වගේ කනකොට මොකද වෙන්නේ? ඔය දිරවනවාද නෑ, බඩේ අමාරු හැදීම තමයි ඒකේ එකම ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේකෙම මෙතන එහෙම මේ බුද්ධ දේශනාවේ කොහෙවත් පිළිකුල් භාවනාවක් නෑ. හැබැයි මේකේ තියෙන අසුභානුස්සතියක්. මොකද අසුභානුස්සතිය අර සුන්දර බව සුභ බව, අපි සුන්දර බවට සුභ බවට ඇලෙන්නේ අර ඝන සංඥාවක් පුද්ගලයක් සත්වයක හැටියට අපි දකින නිසයි, තීරණය නිසයි. ඒක මායාවක්. මේ මායාවෙන් මිදෙනවා අර පටික්කුලක මානසිකාරයෙන්. ඒ අනුව මේක ඇත්ත ඇටි ඇටියට තේරෙනවා. ඒ අනුව අර නිත්‍ය සුඛ කියන අස්මිමානය ඉවත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න පුළුවන් වෙනවා මේ පටික්කුලක මානසිකාර පබ්බේ. නැතුව මේක පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. කිසිසේත්ම බුද්ධ දේශනාවේ කොහේවත් පිළිකුල් භාවනාවක් හෝ කලකිරීමක් හෝ විග්‍රහයක් කරන්නෙත් නැහැ, දේශනා කරන්නෙත් නැහැ. නමුත් අද වෙනකොට ඔය සිංහල භාෂාවට මේවා පරිවර්තනය කරනකොට ඔය සියලු භාවනා මධ්‍යස්ථානවල මේක පිළිකුල් භාවනාවක් කියලා, ඒ වගේම අර නිබ්බිදා කියන එක කලකිරීමක් කියලා දේශනා කරනවා. පරිවර්තකයන්ගේ වරදක් මේක. මේ නිවන වැහුව වචන පරිවර්තනයක් මේවා. ඉතින් ඒක නිසා කීයටවත් බුද්ධ දේශනාවේ පිළිකුල් භාවනාවක් නැහැ. හැබැයි අසුමානුස්සතිය තියෙනවා. ඒක හරි. නමුත් පිළිකුල් භාවනාවක් කොහෙවත් නැහැ. ඊළඟට ධාතු මනසිකාර පබ්බය, ඊළඟ පියවර ධාතු මනසිකාර පබ්බේ කෙලින්ම කියන්නේ පුනච පරම්භිකවේ බික්කු ඉම මේව කායන් යටා තිටන් යටා පණිතන් ධාතු සෝපච්ච වෙක්කති අත්ති ඉමස්මින් කායේ පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයුධ. දැන් අතන කිව්වේ අත්ති ඉමස්මින් කායේ කේශාලෝමානකා දන්තා කොටස් 32. මේ කොටස් 32ම නැවත ධාතු හතරකට බෙදෙනවා. ධාතු හතර මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ ධාතු හතරට බෙදන්න බැරි දෙයක් ඔය 32ෙම ඇත්ති නැහැ. දැන් එතන සත්වයේ පුද්ගලයේ ඝන සංඥාවක් තමයි අර පටික්කුලක මානසිකාරයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් විදිහට නිච්ච සුඛාත්ත ඉවත් කරන්නේ. දැන් මෙතන සත්වයේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි, ද්‍රව්‍ය වස්තු සියලු දේ. අපි හිතමුකෝ අපි බොහොම ආශාවෙන් කැමැත්තෙන් රත්තරන් මාලයක් තියෙනවා, රත්තරන් බඩුවක් තියෙනවා, එක කාර් එකක් තියෙනවා. මේ කාර් එකෙන් මේ රත්තරන් බඩුවේ තියෙන්නේ මොනවද? ආපෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. ඊට අමතරව වර්ණගන්ධ රසෝජා පමණයි තියෙන්නේ, සුද්ධාෂ්ටක. ඒක තමයි මේ ධාතු මනසිකාර පබ්බේ. ඉතින් ඒක නිසා මේ ධාතු මානසිකාර පබ්බේ තේරුම් ගත්තට පස්සේ මෙතන මේ සම්මත ලෝකේ තමයි ওই රත්තරන් වලට මේ වටිනාකම දීලා තියෙන්නේ. බැරි වෙලාවත් ওই රත්තරන් ගල් වගේ හුඟක් බහුලව තිබුණා නම්, ගල් හිඟ වෙලා තිබුණා නම් සමහරට රත්තරන් කියලා ගල් ගනි. ඉතින් ඒක නිසා මේ සම්මත ලෝකයා තමයි මේ රත්තරන් වලට, රිදී වලට, මේ වගේ දේවල් වලට, මැණික් වලට වටිනාකමක් දීලා තියෙන්නේ. උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, බදාගන්නේ, අයිති කරගන්නේ ඒවා සම්මත ලෝකේ දේවල්. නමුත් මේකේ ඇත්ත ඇති හැටියට දැනගත්තොත් මේ සියලුම දේවල් වල, ද්‍රව්‍ය වල, වස්තු වල, පුද්ගලයන්ගේ, සත්වයන්ගේ සියලු දෙන් තැන්වල තියෙන්නේ අට්ටිමත්මින් කායකේසා. අර මේ මෙතන තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායු ධාතු, තේජෝ ධාතු, වෙන කිසිම දෙයක් මෙතන නෑ. වර්ණගන්ධ රස ඕජා වලින් මේක අපිට පෙන්නුම් කරනවා. ඉතින් ඒක නිසා මෙතන නැවතත් මෙතනත් උදාහරණයකුත් දීලා තියෙනවා. සියයට අපි භික්කවේ දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතක අන්තේ වාසිකාව. ගවඝාතනය කරන අර හරක් මරණ සත් පුද්ගලයෙක් හෝ හරක් මරණ පුද්ගලයෙක්ගේ සහායකයෙක් හෝ ගාමින් විදිත්තා චතුමහාපතේ කීලසෝ විභජිත. සතාව මරලා චතුමහාපතේ කොටස් හතරකට, චතු කියන්නේ හතර, කීලසෝ විභජිත්වා බෙදෙනවා. හං ගොඩයි, මස් ගොඩයි, ඇට ගොඩයි, අර බඩවැල් වගේ අහක දාන ජරා කොටස් හතරයි. මේ හතරට බෙදුවා වගේම තමයි මේ ආපෝතේජෝ ආයෝ පඨවි මන් මේ ධාතු වලට බෙදෙන එකත්. ඉතින් ඒක නිසා මේකෙත් මේ අර සත්‍ය පුද්ගලයා ද්‍රව්‍ය වස්තුවෙන් හිත අර නිච්චසේ සුඛසේ අත්තසේ අපි ඝන සංඥාවක්, ද්ව සංඥාවක්, ද්‍රව්‍යයක්, වස්තුවක් හැටියට අපි ඇලෙන, ගැටෙන, මුලා වෙන මේ සියලු මානසිකාරයන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. ඒ අනුව අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් අරගෙන මේ අනිච්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන තත්වය යථා පරිදි තේරුම් ගන්න උපකාර වීම තමයි මේ පටික්කුල මානසිකාරයේ, ධාතු මානසිකාරයේ විග්‍රහ කළේ. ඒ වගේම කායිකානුපස්සනාවේ ඊගාව පබ්බය නව සීවතික පබ්බය. මේ නව සීවතික පබ්බය කියන්නේ අපි යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ බික්කු සෙයියට අපි පස්සෙය ශරීරං අන්න කය. අපි සිංහල භාෂාවෙන් කය කියන තේ තමයි ඔන්න ශරීරං. දැන් මිය පරලොව ගිය මිනිහෙකුගෙත් හැබැයි කාය නෑ එතන, දැන් තියෙන්නේ ශරීරය. මොකද දැන් පණ තියෙනවා නම් එතන තියෙන්නේ කාය, එතන කාය මේ තියෙන. නමුත් දැන් මිය පරලොව ගියාට පස්සෙත් ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, සියලු දේ තියෙනවා. හැබැයි කාය අර වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තා වේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් ඉපදීම දැන් නැහැ. ඒ නිසා එකට කිව්වේ ශරීරං, එක කායං කිව්වේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කාය කිව්ව තැන දැන් කිව්වේ සිවටි කාය. සිවටි කාය කියන්නේ අර ක්‍රියාකාරකම් වලින් තොර වූ දේ, වේගයක් වේදනාවක් නැති ශරීරය. ඒ අනුව මේ මල මිනිහා මල කඳක් කවුරුව මැරෙනවනේ, මේ මරණ කෙනෙක් අපි මෙනෙහි කරනකොට මේ අපි මේ මල කඳ දකිනවා. මේ මලකට ඒකාහ මතම් එක දවස දෙකක් මාසයක් යනවා, ද්විහ මතම් තීහ මතම් මේ දවස් තුනක් හතරක් මෙහෙම උද්දුමාතකම් සතියක් යනවා, විනීලකම් විබ්බුක්ක ජාතම් සෝ ඉමමේව කායන් උපසංහරති. අපි මේ අල්ලගෙන කැමැත්තෙන් උපාදානය කරගෙන මම මගේ කියලා හෝදලා පිරිසිදු කළ මේ බොහොම කැමැත්තෙන් කවල පොල බේත් කරලා අල්ලගෙන හිටිය මේ සතර මහා භූතවලින් යුත් මේ ශරීර කූඩුව උපසංහරති. ඒවා ණයට ගත්ත තැන්වලට ආපහු ගෙවන්න වෙනවා. ආපෝ කොටස ජලයට යනවා, වායෝ කොටස වාතයට යනවා, තේජෝ කොටස උෂ්ණත්වයට යනවා, පඨවි කොටස පොළවට යනවා. මේක තමයි ධර්මතාවය. ඒ නිසා අපි මේ පොළවෙන්, වාතයෙන්, ජලයෙන්, තේජෝ ශක්තියෙන් කොටස් හතරක් ණයට අරගෙන අපි මේ කාය, මේ ශරීර කූඩුව, මේ සිවති කාය සකස් කරගෙන තියෙනවා. දැන් මිය ගියාට පස්සේ මේ නව සිවතික පබ්බය තේරුම් ගත්තට පස්සේ මේක තේරුම් ගන්නවා මට කියලා, මගේ කියලා, මම කියලා, මගේ කැමැත්ත අනුව නවත්තන්න, පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. මේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බෑ. ඒ නිසා මේකේ නියත ස්වභාවය මේ අවස්ථා නමයකදිම මේක මේ තේරුම මේ මේකේ ස්වභාවය නියත ස්වභාවය තේරුම් ගන්නවා. ඒ අනුව අත්තිකායෝ තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. ඒ වගේම ඊගාව අවස්ථාව වෙනකොට මේ ශරීර කූඩුව අර රෙඩි කෑල්ලක උතලා කොහාට හරි ඒ කාලේ ගඟ කයිනකට කැලෑවකට ගෙනින් දැම්ම. ඊට පස්සේ මේ ශරීර කූඩුව අපි අර නිච්චසේ සුඛසේ අස්මිමානෙන් වටිනවා කියලා හිතාගෙන හිටිය මේ ශරීර කූඩුව කාකේ හිවා බජ්ජමාන කාක කනවා, කුලකේ හිවා කිඹුල්ල කනවා බජ්ජමාන, විජ්ජේහි බල්ල කනවා, කිඹුල්ල කනවා, වෘකය කනවා, කාක කනවා, සුනකේ මේ සියලු දෙනාට ආහාර වෙනවා. මේ ආපෝතේජෝ වායෝ පටවි, මේක තමා දෙවැනි අවස්ථාව. ඊට පස්සේ මේ විදිහට මේ කය මම කියලා මගේ කියලා අල්ලගෙන හිටිය මේ කය මේ වගේ අවස්ථා නමයකදිම මේක අර ඇට කටු පවා පටවි කොටසට යනවා. ඒකෙත් තියෙන තේජෝ ධාතුව තේජෝ ශක්තියට යනවා, වායෝ වාතයට යනවා. මේ ඇට කටු පවා අර කාලයක් යනකොට මේක ඔලොවට පස් වෙලා යනවා. ගත්ත ණයට ගත්ත තැනට ආපහු උපසංහර අත්තරින් වෙනවා, එතෙන්ට යනවා. ඉතින් මේක තමා අපි මේ නිච්චසේ සුඛසේ අත්තසේ අල්ලගෙන මේ කරන්නේ. එනිසා මේ පටිකූල මනසිකාර පබ්බෙන්, ධාතු මනසිකාර පබ්බෙන් සහ නවසීවතික පබ්බෙන්ම අපි තේරුම් ගන්න ඕන මේක නිච්චසේ සුඛසේ අත්තසේ ඝන සංඥාවක් සත්වයේ පුද්ගලයක හැටියට දකින්න ගන්න, අල්ලගන්න, උපාදානය කරගන්න, පවත්ව ගන්න බෑ. මේකේ ධර්මතාවය අනිච්ච දුක්ඛ අනත්, මේක ආන පාන. එනිසා අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන්න, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කරන්න, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කරන්න. ඒ වගේම නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, සබ්බූපදි පජහති කරන්න. මේක මේ පබ්බ තුන, පටිකූල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීවතික පානසිකාර පබ්බය උපකාර වෙනවා. මේක තමා කායේ කාය අනුපස්සනා පබ්බ 14. මෙතෙන්දි මේ හැම තැනකදීම අර සමත විපස්සනා හැටියට ආනපාන කිරීම තමා මෙතෙන්දි සිදු වෙන්නේ, සිදු විය යුත්තේ, තේරුම් ගත යුත්තේ, ප්‍රායෝගිකව කරගත යුතු වෙන්නේ. මේ අනුව අර කායේ අර ක්‍රියාවේ වේගය, අලුතෙන් උපදින ක්‍රියාවේ වේගය උපදින්නේ නිච්චසේ සුඛසේ අත්තසේ අපි උපාදානය කරගත්තොත් අස්මිමානෙ. දැන් ඒක වෙන්නේ නැති නිසා අලුතෙන් වේගයක් උපදින්නේ නැහැ. අලුතෙන් උපදින්නට එන වේගය නොඋපදවාම අනුපාද නිරෝධයෙන් නිරෝධ කරනවා, අනුසය උපදින්න නැතු. මේ අනුව දැන් අර කායේ කාය අනුපස්සනාව සිදු වෙනකොට වේදනාසු වේදනානුපස්සනාවේ කරන්න දෙයක් නැහැ. සිදු වෙන දෙයක් විතරයි තියෙන්නේ. මොකද අර ක්‍රියාවේ වේගය වේදනාව අලුතෙන් උපදින්නේ නැතිකොට අනුපස්සනා කරනකොට වේදනාවක් අලුතෙන් උපදින්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි තියෙන්නේ කරගන්න දෙයක් නෙමේ මේ වේදනාසු වේදනානුපස්සනාවේ හෝ චිත්තේ චිත්තානුපස්සනාවේ හෝ ධම්මේසු ධම්මානුපස්සනාවේ හෝ කරගන්න දෙයක් නැහැ. දැනගන්න පජානාති තමන් තුළ ඇතිවන වෙනස්කම් නිවැරදිව දැන ගැනීමයි අවශ්‍ය. හැබැයි අර කාය කායනුපස්සනාවේ නිවැරදිව ආනපාන සති සමාධියේ පිහිටලා අපි දැනගත යුතු දෙයක් පජානාති තියෙනවා, කරගත යුතු දෙයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා එකයි කරගන්න ඕන. ඒක තමයි කිව්වරේ ඒක ධම්මෝ, ඒ එකම ධර්මයේ තමා ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම. මෙහෙම අර කාය කායනුපස්සනාව දිගටම කරගෙන යනකොට අර ක්‍රියාවෙන් අලුත් වේගයක් වේදනාවක් විඥාන ශක්තියක් සමුදේ බිහි නොවනකොට මේ වේදනා සුවේදනානුපස්සනාවෙන් ඒ යහපත් ආකාරයට ඒ වේදනාවත් Tamanට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දි තේරුම් ගත යුතු තුන් ආකාරයක් තියෙනවා. ඒක තමයි වේදනා සුවේදනානුපස්සනාවේ විග්‍රහ කරන්නේ. ඉද බිකවේ බිකු සුඛං වා වේදනං වේදේමානු සුඛං වේදනං වේදියාමීටි පජානාති. බිකු කියන්නේ මේ බව කය කරන්න කාය කායනුපස්සනාව ආනපාන සති පබ්බේ පිහිටා කටයුතු කරන පුද්ගලයායි බිකු. ඔහු ඒ මේක ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට අර ක්‍රියාවේ වේගයක් වේදනාවක් උපදීනේ නැතිකොට දැන් සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදියාමින් පජානාති. මෙතෙක් මේ වේදනාව ආමිෂයක් උනේ පිනවා පිනවා ආස්වාදනය කළ නිසායි. මේ සුඛ වේදනාව කියලා ආමිෂ සුඛ වේදනාව කිව්වේ පිනවා පිනවා මේ තමන් අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපය පිනවා පිනවා ආස්වාදනය කළා. කනෙන් ඇහුව ප්‍රියමනාප ශබ්දය පිනවා පිනවා ආස්වාදනය කළා. ඒ වගේම ඇහැ කන නාසය දිවකය මන හයෙන්ම අර අරමුණු වූ ප්‍රියමනාප මිහිරි වේදනාව පිනවා පිනවා ආස්වාදනය කිරීම තමයි ආමිෂ සුවය. පෘථග්ජන පුද්ගලයාට තේරෙන්නේ මේ ආමිෂ සුවය පමණයි. ඒ වගේම දුක්ඛං වා වේදනං වේදියමානු දුක්ඛං වේදනං වේදියාමාති පජානාති. දැන් අර සුඛ වේදනාව ආමිෂයක් උනේ පිනවා පිනවා යලි යලිත් මතු මතුත් ආස්වාදනය කිරීම. දුක් වේදනාව විඳවා විඳවා ආරාර අවුස්ස අවුස්ස අර ආමිෂ වේදනාවක් දුක් වේදනාවක් බවට පත් කරගත්තා. අපි හිතමුකෝ කවුරු හරි අපි ප්‍රිය කරන කෙනෙක් නැති වුණා කියලා. එක්ක ප්‍රිය කරන දෙයක් මාලයක් හරි රත්තරම් බඩුවක් හරි මොකක් හරි තමන්ගේ වස්තුවක් නැති වුණා කියලා. මේක අපි මේ ආමිෂ දුක්ඛයක් කරගත්තේ විඳවා විඳවා හාර හාර නැවත නැවත ඒක මතු කර කර හිතට අරගෙන අර ව්‍යාපාද විතක්ක විචාර පැටීම. ඒ වගේම අර සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කළා. දුක් වේදනාව විඳවා විඳවා ඒකත් ආස්වාදනය කළා. ඒ වගේම අදුක්කම සුඛං අදුක්කම අසුඛං වේදනං මන මන ඒක ආස්වාදනය කළා. ආමිෂයක් බවට පත් කරගත්. ඒ නිසා මේ ආමිෂ සුඛ ආමිෂ දුක්ඛ ආමිෂ අදුක්කම අසුඛ එන්නේ අර ආමිෂ සුඛ පිනවා පිනවා ආමිෂ දුක්ඛය විඳවා විඳවා ආමිෂ අදුක්කම අසුඛ මන මන සංසන්දනය කර කර. දැන් මේ ආනපාන සති සමාධියේ යෙදෙන යෝගීවරයා භාවනානු යෝගියා අර කාය කායනුපස්සනා කරනකොට මේ සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කරන්නේ ඒක නැවැත්තුවා. දුක් වේදනාව විඳවා විඳවා ආස්වාදනය කරන්නේ ඒකත් නැවැත්තුවා. ඒ වගේම අදුක්කම අසුඛ මන මන ආස්වාදනය කරන්නේ ඒකත් නවතිනවා. කාය කාය අනුපස්සනා කරනකොට මොකද අර අලුතෙන් වේගයක් වේදනාවක් එන්නේ නැහැ, එන්නේ ඉඩ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයාට දෙපැත්තක් දකින්න ලැබෙනවා. සාමිසං වා සුඛං වේදනං නිරාමිසං වා සුඛං වේදනං. දැන් අර ආමිෂයක් උනේ මේ පිනවා පිනවා ඒ සුඛ වේදනාව අර ඇහැ කන නාසය දිවකය පින වූ ආස්වාදනය කළ සුව වේදනාව පිනවා පිනවා. දැන් පිනවීම නැති වුණාම ඒ සුවය තියෙනවා, හැබැයි ඒක නිරාමිසයි. දැන් පිනවන්නේ නැහැ. දැන් අර දුක්ඛය තියෙනවා, ඒක විඳවන්නේ නිරාමිසයි. ඒ නිසා ඒ පුද්ගලයාට ඒ ඇහෙන් දැක්ක ලස්සන රූපේ යම් සුවයක් තියෙනවා, ඒක සුඛයි. හැබැයි ඒක ආමිෂ සුඛයක් නෙමේ, ඒක නිරාමිෂ සුඛයක්. නිරාමිෂ උනේ අර ආනපාන සති සමාධියේ වඩනකොට පිනවා පිනවා ආස්වාදනය කිරීම නැවැත්වීම නිසා. අර ඊළඟට සාමි සංවා දුක්කං සාමිසං නිරාමි සංවා දුක්කං බවට පත්. අර දුක දිගේ රවුන් ගහන්න චිත්ත වීති පවත්වන්න රෝධ ගහන්න ඒක විඳවා විඳවා ආස්වාදනය කරන්න. එකට තරා වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්නේ නෑ. ඒ අනුව අර දුක තියෙනවා හැබැයි ඒක නිරාමිස දුක්ඛයක් මිසක් ආමිස දුක්ඛයක් නෙමෙයි. එතකොට මේ ආමිස සුඛ ආමිස දුක්ඛ ආමිස අදුක්ඛම සුඛ තමයි පැවැත්ම දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මේ නිරාමිස සුඛ නිරාමිස දුක්ඛ නිරාමිස අදුක්ඛම සුඛ කිසිසේත්ම පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ සමුදය බිහි කරන ක්‍රියාකාරකමක් නෙමෙයි. ඒ නිසා මේ යෝගීවරයා කායේ කායනුපස්සනාව වඩනකොට අර සුවය සුවය හැටියට දන්නවා, දුක දුක හැටියටත් දන්නවා, අදුක්කම අසුක අදුක්කම අසුක හැටියටත් දන්නවා. හැබැයි පිනවා පිනවා කටයුතු කිරීම නැවැත්තුවා, විඳවා විඳවා කටයුතු කිරීම මැන මැන කටයුතු කිරීම නවත්වනවා. ඒ නිසා ඒ සුඛ නිරාමිසයි, ඒ දුක් නිරාමිසයි, ඒ අදුක්කම අසුක නිරාමිසයි. ඒ අනුව ඒ පුද්ගලයාගේ හිතේ අර රවුම් ගන්න නැහැ, සමුදය බිහි වෙන්නේ නැහැ. ඒ අනුව අර අත්ති ඒ අනුව අත්ති වේදනා දැන් අත්ති අතන කිව්වේ අත්ති කායෝතිවා. මෙතන තියෙන්නේ අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චුප්පට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය පටි සතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිය. අපි මේ උපාදානීය කරගන්නෙම අර සුවදේ පිනවා පිනවා ආස්වාදනය කිරීමෙන්, අර දුක්දේ විඳවා විඳවා ආස්වාදනය කිරීමෙන්, අර අදුක්කම අසුක මැන මැන සංසන්දනය කර කර ආස්වාදනය කිරීමෙන්. ආස්වාදනය තමා ආමිෂය. දැන් අපි පිනවා පිනවා හෝ විඳවා විඳවා හෝ මැන මැන හෝ ආස්වාදනය කරන්නේ ආනපාන සති සමාධියේ යෙදෙන නිසා. ඒ අනුව ඒක සැප සැප හැටියට දන්නවා හැබැයි නිරාමිසයි, දුක දුක් හැටියට දන්නවා හැබැයි නිරාමිසයි, අදුක්කම අසුක තියෙනවා ඒකත් නිරාමිසයි. ඒ අනුව අර වේදනාසු වේදනානුපස්සනාවේ අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා, වේදනානුපස්සනාව පූර්ණ වෙනවා. මෙතෙන්දි කරන්න දෙයක් නැහැ, කිසිම දෙයක් කරන්න නැහැ. දැනගන්න තමන් තුළ ඇතිවන වෙනස දැනගන්න විතරයි තියෙන්නේ පජානාති. ඊළඟට චිත්තේ චිත්තානුපස්සනාවෙත් දැනගන්න දේවල් විතරයි තියෙන්නේ, කරන්න කිසිම දෙයක් නැහැ. එනිසා තමන්ගේ හිතේ ඇතිවන වෙනස්කම් නිවැරදිව දැන හඳුනා ගැනීම තමා පජානාති. තමා තුළ වෙනසක් ඇති වෙනවා, මේ වෙනස්කම් නිවැරදිව දැන හඳුනා ගැනීමයි චිත්තේ චිත්තානුපස්සනාවෙදි වෙන්නේ. දැන් මෙතෙන්දිත් මේ දෙපැත්ත ද්වතාවය අට ආකාරයකට මේ හිතේ ඇතිවන දෙපැත්ත තේරුම් ගන්න ඕන ද්වතාවය තියමයි තියෙන්නේ. ඉද භික්කවේ භික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අර ඉස්සෙල්ලා විඳවා විඳවා පිනවා විඳවා විඳවා කටයුතු කරනකොට මේ සරාගී සිතක් ආවා. දැන් විඳවා විඳවා කටයුතු කිරීම නැවැත්තුණා, නිරාමිස සුවයක් තියෙන්නේ. ඒ අනුව අර සරාගී සිත වෙනස් වෙලා වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තන්ති පජානාති. දැන් අර සරාගී සිතක් නැහැ, දැන් වීත රාගී සිතක්. ඒ සරාගී සිතක් ඇති උනේ අර සුවය විඳවා විඳවා චිත්ත වීති දිගේ සංචේතනා පවත්වත්තා ආස්වාදනය කිරීම නිසයි. දැන් ඒ චිත්ත වීති දිගේ සංචේතනා පවත්වන්නේ නැහැ, ආස්වාදනය කරන්නේ නැහැ. ඒක සුවයක් බව දන්නවා. හැබැයි දැන් සිත වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තන්ති පජානාති. ඒ වගේම ඉස්සෙල්ලා අර විඳවා විඳවා සදෝ සංවාචිත්තං, මේ දුක් සහිත වූ සිට සදෝ සංවාචිත්තං, මේ දුකට හේතු අර විඳවා විඳවා ආස්වාදනය චිත්ත වීති දිගේ සංචේතනා පාත්ත පාත්ත පැහැත් වූ නිසා. දැන් ඒක නැවැත්තුවා ආනපාන සති සමාධියේ. ඒ අනුව අර ඉස්සෙල් ඇතිමුණු සදෝ සංවා චිත්තං දැන් වීත දෝ සංවා චිත්තං කියන තත්ත්වයට පත් වුණ. දැන් සිටේ එහෙම රවුම් ගැහිල්ලක් නෑ, වේගයක් නෑ, රෝධ ගැහිල්ලක් නෑ, සංචේතනා පැවැත්වීමක් නෑ, විඳවා විඳවා කටයුතු කිරීමක් නෑ. ඊළඟට තුන්වැනි එක මැනීමක් නෑ. සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති වීත මෝහං වාචිත්තං බවට පත් වෙනවා. දැන් ඒ අනුව අර වීත රාගී වීත දේසී වීත මෝහි හිත අර රාගයෙන් පිනවා පිනවා, ද්වේෂයෙන් විඳවා විඳවා, මානයෙන් මැන මැන කටයුතු නොකරනකොට ආනපාන සති සමාධිය ඉන්නකොට මේ සිත ඉබේම අර අර වීතරාගී වීතදේශී වීතමෝහී සිතක් බවට පත් වෙනවා. ඊළඟට ඉස්සෙල්ලා මේ රාගයේ ද්වේෂයේ මෝහයේ නිසා විඳවීම පිනවීම මැනීම නිසා මේ සිත සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨ සංකීර්ණ වූ කීරි ගැයෙන අර විස්සෝප වූ විසුරුණු සිතක් බවට පත් වෙනවා. ඒකයි සංකිට්ඨං චිත්තං. දැන් සිතේ විසුරුණු බව නැහැ, දැන් කීරි ගැයෙන බව නැහැ, කීර්ණ වූ බව නැහැ, අර උද්දච්චය නැහැ. ඒ අනුව විකිට්ටං වාචිත්තං. විකිට්ටං කියන්නේ එකෙන් වෙන් වූ සිත. අර කීරි ගැහිමෙන් සංකීර්ණ වූ සිතෙන් විකීර්ණ වුණා, වෙන් වුණා කියන එකයි විත්තං චිත්තං. ඒ අනුව සිත අර විකිට්ට බවට පත් වුණා, දැන් සංකිට්ට නැහැ. ඊළඟට මහග්ගතං වාචිත්තං ඉස්සෙල්ලා තිබුණේ දැන් අමහග්ගතං. මහග්ගතං කියේ මේ මානෙන් මහන් තත්වයෙන් උද්දච්චයෙන් අර උදිමුණු සිත විස්සෝප වූ සිත අමහග්ගතං තත්ත්වයට පත් වෙනවා. දැන් හිතේ අර මහන් තත්ත්වේ නැහැ, අමහග්ගතං තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තං පදානාති අනුත්තරං වාචිත්තං. සෞත්තර චිත්තං කිව්වේ අර දෙව් මිනිස් රජ සැප බ්‍රහ්ම සැප යම් අර සුව සැප විඳින තැනකට යෑමේ කැමැත්ත ඇති සිත ඉද්ධි ප්‍රාතිහාර පාන දෙව් සැප රජ සැප බ්‍රහ්ම සැප විඳින සිත තමා සෞත්තරං වාචිත්තං. මේ අනුත්තරං කිව්වේ මේ සියලු දෙයින් එතර වී ලෝකයෙන් එතර වෙන සිත අනුත්තරං වා චිත්තං. මේක එතර වීමේ කැමැත්ත ඇති සිත අනුත්තරං. සෞත්තරං කියන්නේ අර තවත් අර සැප සහිත දෙව් මිනිස් සැප තැනකට යෑමේ කැමැත්ත ඇති සිත සෞත්තරං වා චිත්තං. සමාහිතං වා චිත්තං මුලින් තිබුණේ දැන් අසමාහිතං වා චිත්තං. අර සමතේටපත් වෙලා මත් වෙලා අසඤ්ඤතලයට යන කැමැත්ත සමාහිතං වා චිත්තං. දැන් ඒ අසඤ්ඤතලයෙනුත් මිදී නිදහස් වෙලා මේ පැවැත්මෙන් සහ මුලින්ම සදාටම කෙලෙස් අර මුල් උදුරාදා ඊට නිදහස් කර ගැනීමේ සිත තමයි අසමාහිතං වා චිත්තං. ඊළඟට අන්තිමේක විමුත්තං අවිමුත්තං. දැන් වෙන්වී මිදී නිදහස් වෙන්න දෙයක් නැහැ. සියලු දෙයින් මිදී නිදහස් වූ සිත සිතක් බවට පත් වුණා. අර මිදී නිදහස් වූ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වුණාම ඒ සිත සහ මුලින්ම තවත් මිදෙන්නට දෙයක් ඉතුරු නැති තත්ත්වයට පත් වුණා. ඒක තමයි අර පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම විමුක්තියට විමුක්ති ඥාන දර්ශනයට පත් වුණා. ඉතින් ඒක නිසා මේ චිත්තේ චිත්තානුපස්සනාවෙන් බොහෝ දේවල් සිද්ධ වුණා. වේදනානුපස්සනාවෙන් තවත් සිද්ධ වුණා. නමුත් කරන්න ඕන දිගින් දිගටම කායේ කාය අනුපස්සනාව ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමයි. හැබැයි ආනපාන සති සමාධිය යුගනද්ද හැටියට සමත විපස්සනා අනුපස්සනා හැටියට කරන්න ඕන. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක්. අද ඒ පහ කියන්න වෙලාවක් නැහැ. තවත් පැයක් විතර යනවා. මේක හෙට හවසට බලාපොරොත්තු වෙනවා. ඉතුරු පබ්බ පහ ධම්මේසු ධම්මානුපස්සනාවෙත් කරන්න කිසිම දෙයක් නැහැ. සිදුවෙන දේවල් විතරයි තියෙන්නේ. නමුත් කරන්න ඕන එකම දේ එකම තැන තමයි කායේ කාය අනුපස්සනාවේ ආනපාන සතිපබ්බය නිවැරදිව දැනගෙන සමත විපස්සනා හැටියට භාවිතා කිරීම ප්‍රායෝගිකව දිගින් දිගටම කරගෙන යන. ඒක කරගෙන යනකොට සතරාතිපට්ඨානය පූර්ණ වෙනවා, සත්තබොජ්ජංග පූර්ණ වෙනවා, ආරසංග මාර්ගය පූර්ණ වෙනවා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් නිවන් මඟ පූර්ණ වෙනවා. එකයි මොනාහරි ප්‍රශ්නක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් මේ අද එකේ නෙමෙයි ඕනනම් තව ඉස්සර ඉස්සෙල්ලා කියපු දේවල් වල තව ගැටලු පැහැදිලි නැති දැන් මොනාහරි තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ පැය දැන් 4යි වෙලාව, පැය 1යි විනාඩි 45ක් තියෙනවා, 5:45 දක්වා. අද අපේ සේනාපති ස්වාමීන් වහන්සේ වැඩමුළුවල ඉන්නවා, 7ට ධර්ම දේශනාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි 6ට කාලක් තියා අවසන් කරලා ගිලම්පස ලබා දෙනවා. ඊට පස්සේ පැය කමාරක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්කම.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කරා දැන් කායේ කායානුපස්සනාව තමයි අපි දිගටම පාවිච්චි කරන්න ඕනේ. ඒ වුණාට අනිත්‍යව ධාතු මානසිකාරය නවසේ වතිකය වගේ දේවල් දැන ගැනීමට පමණයි කිව්වා.
නෑ නෑ නෑ, මම කිව්වේ ඒක නෙමෙයි. මම කිව්වේ කාය කායානුපස්සනාව කරන්න ඕන සමත විපස්සනා හැටියට. වේදනාසු වේදනානුපස්සනාවේ කරන්න දෙයක් නෑ, චිත්තේ චිත්තානුපස්සනාවේ කරන්න දෙයක් නෑ, ධම්මේසු ධම්මානුපස්සනාවේ කරන්න දෙයක් නෑ. ඒක කෙරෙනවා දැනගන්න විතරයි ඕන. හැබැයි කාය කායනුපස්සනාවේ පබ්බ 14ම නිවැරදි හැටියට දැනගෙන කරන්න ඕන.
මට දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් අපිට ධාතු මනසිකාරය වගේ දෙයක් අර දැන් සුඛ වේදනාවක් නැත්නම් රූපයක් ලස්සන රූපයක් දැකපු වෙලාවට
ඔව් ලස්සන රූපයක් දැක්ක හැටියේ අපිට පුළුවන් නම් අර පුක්කුසාති රජුරවන්ට කිව්ව ච ධාතු විභංග සූත්‍රයේ තියෙන වාගේ මේ රූපේ තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. නමුත් ඇතුලේ තියෙනවා යම් විඥාන ශක්තියක්. ඒ විඥාන ශක්තිය උපදින්නේ අර ක්‍රියාවේ වේගයේ වේදනාව ආවේගය නිසා. මේක තේරුම් ගත්ත ගමන් අපි මේ රූපේ ලස්සනයි කියලා ඇලෙනවද? ගැටෙනවද? මුලා වෙනවද? නෑ. එකෙන් මිදෙනවා. එකෙන් මිදෙන්න උපකාර වන දේ තමයි පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නව සීවතික මනසිකාරය මේ පබ්බ 11. පබ්බ 11ම අපි අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත ඉවත් කරා. ආනපාන පබ්බේ අර ආනපාන සති පටි ඉරියාපත සම්පජඤ්ඤ පබ්බේ ආනපාන ඕන ඉරියාවකදී මේ දවස තුල පැය 24 තුල කොතන වුණත් ඒක සමත විපස්සනා දෙකටම අදාළ. මේක විපස්සනා අනුපස්සනා දෙකට අදාළ. හැබැයි ආනපානමයි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕන අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කළා, නිත්‍ය සුඛාත්ත ඉවත් කිරීමත් ආනපාන. නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ග කළා, අර සමුදය රාගයේ මේ උපාදානයේ සියලු ඉවත් කිරීමත් ආනපාන. එනිසා මේ ආනපාන කියන එක ඕනම තැනකට ඕනම වෙලාවක ඕන අවස්ථාවකට ඕන ධර්මතාවයකට සමත විපස්සනා දෙකටම යොදන්න පුළුවන් වචන දෙකක්. අස්සපස්ස ආනපාන.
අවසරයි ස්වාමීන් වහන්සේ, තවදුරටත් ඒක පැහැදිලි කරන්න දැන් උදාහරණයක් භාවිතා කළා. දැන් අපි නම් ලස්සන රූපයක් වගේ දෙයක් නැත්නම් ලස්සන
අපි ලස්සන රූපයක් වගේ දැක්කොත් අපේ හිතේ ලොකු මත්වීමක් එනවා. ඒ මත්වීම එන්නේ අපි සත්වයේ පුද්ගලයේ ඝන සංඥාවක් හැටියට දකින තාක්කල්. නිච්ච සුඛාත්ත අස්මිමානිය උපදීන. අපි මේ රූපය අර පටිකූල මනසිකාරයෙන් හෝ ධාතු මනසිකාරයෙන් හෝ බෙදලා බලන්න පුළුවන් නම් මේකේ ලස්සන ප්‍රියමනාප රූපයක් නැහැ. මේක තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි ධාතු හතර. මේක තියෙන අර ගෝණියක් ලැබුවා වගේ, කේසා ලෝමා නකා දන්තා තජෝ කියන දෙතිස් කුණපු කොටස්. මේක ඇලෙන්න දෙයක් නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව පවත්වන්න දෙයක් නැහැ. ඒ අනුව අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. මේක යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අපි දැන් තේරුම් ගන්න බැරිකම තමයි මේ පටිකූල මනසිකාරය අපටිකූල හැටියටයි දකින්න. ධාතු මනසිකාරය අපි ගෙඩියක් ඒකකයක් හැටියටයි දකින්න. සත්වයක් පුද්ගලයක් හැටියටමයි දකින්න. දැන් රත්තරන් බඩුවක් දැක්කහම අපිට හිතන්න බෑ මේක තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි ගර්ණ ගන්ධ රස. හිතන්න බෑමයි. ඇයි? දැන් අපි ඒකට බැඳිලා. අපි ඒක හිතන්නෙම ගන් සංඥාවක් හැටියට. අපි හිතන්නෙම රත්තරන් බඩුව වටිනා දෙයක් හැටියට. වටිනාකම තියෙනවා. ඒ මිනිස්සු සම්මතයෙන් දීපු වටිනාකම. හැබැයි මේක තියෙන්නේ මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ. වෙන මොකක්වත් නැහැ. වර්ණගන්ධ රසෝජා තියෙනවා. ඔගේ කළු ගලකයි තියෙන වෙනස මොකද? වර්ණගන්ධ රසෝජා වෙනස්. එච්චරයි. හැබැයි මිනිස්සු සම්මතයෙන් හිඟ නිසා වටිනාකමක් දී.
ස්වාමීන් වහන්ස, දැන් අපි එතකොට අර ආනපාන කියන එකට යොදාගන්න. දැන් අපි ලස්සන රූපයක් දැක්කම ඒක පහ කරන්න ධාතු මනසිකාරය. එහෙම
නැත්නම් ඒකේ නිච්ච බව, සුඛ බව, අත්ත්ව බව තමයි අපි උපාදානය කරගන්න හේතු වෙන්නේ. ඒක අනිච්ච, දුක්ඛ, අනත්ත්ව මෙනෙහි කළා නම් අපි උපාදානය කරගන්න අපි නිබ්බිදා වෙනවා. ඒ වගේම අනිසිතෝ දැන් අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඉච්ඡ, නිච්ඡ, අනිච්ඡ, පටිච්ඡ, මේ කියන්නේ මේ දැන් අපිට පරිවර්තනය පරිවර්තකය දීලා තියෙනවා වැරදි වචන තුනක්. මේ තුන තමයි අපිව විනාශ කළේ. අපිට දීලා තියෙන්නේ අනිත්‍යයි, නිට්ටයයි, ආත්මයි, අනාත්මයි, සුඛයි, දුකයි. තුනම වැරදි. තේරුණාද? දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ ඉච්ඡ, පටිච්ච, අභිච්ච, නිච්ච, මේ ඉච්ච කියන වචන. ඉච්ච කියන්නේ මොකද්ද? කැමැත්ත. කාගේ දිහිතේ උපදින්නේ? තමන්ගේ හිතේ උපදින කැමැත්තද? අර දූරියන් ගෙඩියට අනික් මිනිහාගේ හිතේ උපදින්නේ? දූරියන් ගෙඩියද වරද තියෙන්නේ තමන්ගේ හිතේද? මේකයි තේරුම. එතකොට අර දූරියන් ගෙඩියට ප්‍රියමනාප වූ පුද්ගලයාගේ ඉච්ච නිච්ච වෙනවා. එක පැත්තකින් ප්‍රියමනාපසේ අර දූරියන් ගෙඩියට වමන යන තරම් මේක අප්‍රිය වූ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ නිච්ච වෙනවා. ඒ පුද්ගලයාගේ නිච්ච වෙන්නේ මේ දූරියන් ගෙඩිය වමන යන තරම් නරකයි. මේ එකම අහිංසක දූරියන් ගෙඩිය එක මිනිහෙක් අමෘතය වගේ රසයි කියලා නිච්ච වෙනවා. තව මිනිහෙක් වමන යනව තරම් කියලා කාගෙද වරද තියෙන්නේ? පුද්ගලයාගේ. දූරියන් ගෙඩියටයි වරද පටවන්නේ. සියලු මිනිස්සු වරද පටවන්නේ කොහටද? දූරියන්. මේ දූරියන් ගෙඩියට විතරක් නෙමේ සියලු මිනිස්සු තමන් විසින් හදාගත්ත මිම්මක්, කෝදුවක්, මානයක් හදාගෙන මේ පැවැත්ම තුළ තියෙන සියලු දේ මනින්න පුරුදු වෙලා තියෙනවා. කවුද මේ මනින්න පුරුදු වුණේ? පෘථග්ජන ලෝකයා. මේ මිම්මේ වරදක් තියෙනවා කියලා ඒ පුද්ගලයා දකින්න. මේ මිම්මේ වරද හදාගන්න තාක්කල් සම්මාදිට්ඨියට පත් වෙන්න බෑ. දසනේන පහතබ්බා කරන්න බෑ. දසනේ පිරිසිදු වෙන්න බෑ. දැක්ම පිරිසිදු වෙන්නේ නැහැ. එතකොට දැක්ම පිරිසිදු වෙන්න නම් දසනේන පහතබ්බා වෙන නම් කාගේ මිම්මද අයින් කරන්න ඕන? මොකද්ද මිම්ම? ප්‍රිය, අප්‍රිය කියන වැරදි අන්තවාදී අන්තගාමි මිම්ම. දෙකම වැරදි. ඔය ප්‍රිය කියන එක තමන්ට විතරයි ප්‍රිය. අර දූරියන් ගෙඩිය. අප්‍රිය ඒ අප්‍රිය පුද්ගලයාට විතරයි ඒ පුද්ගලයා ඉච්ඡ කරග. මේ ඉච්ඡ තමයි පටිච්ච වෙන්නේ. මේ ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වුණු කැමැත්ත. මේ කැමැත්තට තමන් බැඳිනවා. බැඳුන ගමන් පටිච්ච වෙනවා. මේ බැඳුණු දේ ඊට පස්සේ අභිච්ඡ වෙනවා. දැඩි ආශාවකින්, දැඩි තණ්හාවකින් ඒ කැමැති වූ ප්‍රියමනාප වූ දේ නැවත නැවතත් විඳීමේ ආශාවක් කැමැත්තක් ඇති වෙන එක අභිඉච්ඡ දැඩි ලෝභයේ දැඩි ඒ අභිඉච්ඡ ක්‍රමානුකූලව පුරුදු වුණාම නිච්ච වෙනවා ඒක නිශ්චිත වෙනවා ඒක දැන් ස්ථිරයි හැබැයි මේක ස්ථිර වශයෙන් පාසන් බෑ අද නිච්ඡං තං දුක්ඛ යම් දෙයක් නිච්ච කරගත්තොත් එතනම දුක උරුම වෙනවා උපදිනවා මොකද ඒක නිච්ච නම් අපි නිච්ච කරගන්නේ සුඛයි කියලා සුවයි කියලා සුබයි කියලා හැබැයි ඒක සුව නැහැ සුබ නැහැ ඒක විපරිණාමයට පත්වීම නිසා ඒක ඒ ආකාරයට නොපවතීම නිසා අර අන්‍යතාවාවයට පත් වෙනවා ඒ වගේම ඒක අනාත වෙන්න හේතුවක් වෙනවා අත්‍යදේ පවත්තන්න බෑ ඒ නිසා මේ දැන් බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තිබුණු තියෙන භාවිතා කළ මේ ඉච්ඡ 10ක් තියෙනවා මේ ඉච්ඡ 10ෙනම දැන් මේ සිංහලට පරිවර්තනය කරනකොට සහ මුලින්ම කන පිට ගහලා නිවන වහන විදියට අර අනිත්‍යයි නිට්ටයයි කියන වචන දෙකකින් ආත්මයි අනාත්මයි කියන වචන දෙකකින් ධර්මය විකෘති කරලා විනාශ කරලා වෙනස් කරලා තියෙනවා. පරිවර්තකයෝ තමා මේක කළේ. ඒ නිසා මේ ඉච්ඡ කියන කැමැත්ත තමන් විසින් තමන්ගේ පැවැත්ම සඳහා සකස් කරගත්ත දෙයක්. ඉච්ඡ 10ක් තියෙනවා. ඉච්ඡට බැඳෙනවා, පටිච්ච වෙනවා. ඒ බැඳුන් දේ ආස්වාදයක් ලැබෙන නිසා, සුවයක් ලැබෙන නිසා ආමිස සුවයක් එක අභිඉච්ඡ කියන තත්වයෙන් දැඩි ආසාවක් දැඩි කැමැත්තක් දැඩි බැඳීමකට එනවා. ඒක නිච්ච වෙනවා. එතකොට පටිච්ච අභිච්ච නිච්ච. නිච්ච වූ ගමම්ම හිතේ එනවා උද්දච්ච ගම. හිතේ එනවා උදහස් බව. මහන් තත්වය. ඒ නිසා මහේච්ච වෙනවා. ඒක නිසා අර පහත් වැඩකදීමේ කැමැත්තක් එනවා කුක්කුච්ච. අර කැමැත්ත දැඩි ලෝභය ආසාව නිසා වෙන්නේ මොකද? පහත් වැඩ කිරීමේ කුණු හැරීමේ කැමැත්ත කුක්කුච්ච. ඒ නිසා පව් වැඩ කිරීමේ කැමැත්තක් එනවා පාපිච්ච. ලාභ ලැබීමේ කැමැත්තක් එනවා ලාභිච්ච. අර අත්ථභාව ප්‍රතිලාභය ලබා ගැනීමේ කැමැත්තක් එනවා අත්තිච්ච. ඒ නිසා ඉච්ඡ 10ක් තියෙනවා. පටිච්ච, අභිච්ච, නිච්ච, උද්ධච්ච, කුක්කුච්ච. ඒ වගේම පාපිච්ච, ලාභිච්ච, අත්‍ච්ච, මරිච්ච, මහේච්ච. මරිච්ච කියන්නේ මසුරුකම, ඉච්ච මහේච්ච කියන්නේ අර මහාන් තත්වයෙන්. මේ 10ම එකතු වුණාම එක ඉච්ඡයක් සකස් වෙනවා. මොකද්ද සකස් වෙන්නේ? විඥාන චිත්තයේ කිලුටු කැමැත්ත වීචීකේ ඉච්ඡ. විඥාන චිත්තයේ කිලුටු වූ කැමැත්තක් ඇති වෙනවා. කලු කෙලෙස් සහිත වූ සිටෙන් වැරදි වැඩ කිරීමේ කැමැත්ත විචික ඉච්ච. දැන් මේකයි මේ විචිකිච්ඡතාවේ නිසා තව වචනයක් එතෙන්ට බුද්ධ දේශනාවේ තියෙනවා. මොකද්ද? කංකා විතරණ. කංකා කියන්නේ සැකසංක. දැන් මේ කංකා විතරණය කියන එක පරිවර්තනය කළා විචිකිච්ඡතාවේට දැම්ම පරිවර්තක. කංකා විතරණය කියන්නේ සැකසංක. ඒක හරි. විචිකිච්ඡතාවේ කියන්නේ විඥාන චිත්තේ ඔය ඉච්ඡ කිලුටු වෙලා අර පාපිච්ච, අත්‍ච්ච, මරිච්ච, මහේච්ච, ලාභිච්ච, මේ උද්දච්ච, කුක්කුච්ච, මේ ඉච්ඡ 10 තේරුම් නොගෙන දැන් ඔය ඉච්ඡවල තියෙනවා තව මේ නිවනට උපකාර වන ඉච්ඡකුයි. මොකද්ද නිවනට උපකාර වන ඉච්ඡ? ඈ අපිච්චසායන් දම්මෝ නායන් දම්මෝ මහේච්චසෝ අපිච්චසායන් දම් මොකද්ද ඒක? අපිච්චතාවේ. දැන් මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ දැන් කියන්න උගන්වන්නේත් ඔය දහම් පාසල අල්පේච්ඡතාවේ. ඒක වැරදි. මේකේ අල්පේච්ඡතාවේ නෙමෙයි මේක අපිච්චසාය. අපිච්චතාවේ. මේ අප්ප කියන වචනේ සහ මුලින්ම මේ ඉච්ඡ හිතෙන් සහ මුලින්ම අයින් කරලා උපේකාසිතක් ඇති කර ගැනීමයි අපිච්චසාය. අපිච්චසයන් කිව්වේ අප කියන වචන තේරුම අල්පයක්වත් ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට ඒ ඉච්ඡ අයින් කිරීම. දැන් මේ අප ඉච්ඡ තියෙනවා, අප මද, අප මාන, මේ හරියට තියෙනවා. තව මාගදී භාෂාවේ මේ අප කියන වචන තියෙනවා. අප කියන්නේ ශේෂක්වත් ඉතුරු නොවන ආකාරයට මත්වීම මදය මත්ගතිය හිතෙන් ඉවත් කිරීම අප්‍රමාද. මානිය හිතෙන් මැනීම හිතෙන් ඉවත් කිරීම අප්‍රමාන. අර ඉච්ඡ සාමුලින්ම හිතෙන් ඉවත් කිරීම අප්පිච්ඡසායං දම්. එනිසා මේ අප්ප කියන වචනේ මේ අල්ප නෙමේ ශේෂක්වත් ඉතුරු නොවන ආකාරයට හිතෙන් ඉවත් කිරීම අස් කිරීම ඒ මිදී නිදහස් වීම තමයි අප්ප කියන වචන.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කරන්න යෙදුන වේදනානුපස්සනාවේ යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන ඒ ටික නැවතවතාවක් ටිකක් විග්‍රහ කරලා දෙනවා නම් හොඳයි.
ඒක යථාර්ථවත් එක තැනක නෙමෙයි 21 වරක් 21 පබ්බේම තියෙනවා. පච්චුප්පට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය. පච්චුප්පට්ඨිතා හෝති කියන්නේ මොකෝ? වර්තමාන මොහොතේ හිතට පටිච්ච වෙන වර්තමාන මොහොත තමයි පච්චුප්පන්න කියන්නේ. පච්චුප්පන්න කියන්නේ මොකද්ද? මාගදී භාෂාවේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණු ඥාන මත්තාය. මේක අපි හරියට මේ ආනපාන සති සමාධිය පිහිටනන් ඥාන මත්තාය පති සති මත්තාය. හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට බහගලපා බලා මේකේ යථා තත්ත්වයේ තේරුම් ගත්තාම අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදි. අපිට උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව පවත්ව ගන්න නවත්ව ගන්න ඍෂිසේ මනාපසේ අපි ඒ වසඟේ පවත්වන්න සුදුසු කිසිවක් මෙතන නැහැ. නැති බව යථා පරිදි තේරුම් ගන්නවා. ඒක තමයි අනිච්චානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී විහෙරති නිබ්බිදානුපස්සී විහෙරති වෙන්නේ. නැත්නම් අපි උපාදානය කරගන්නවම. උපාදානය කරගන්නෙම අපේ කැමැත්ත අනුව අපේ වසඟේ පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් කියන වැරදි තීරණයක් තියෙන නිසා.
අවසරයි ස්වාමීන් වහන්ස, මෙතන විමුක්තං වා චිත්තං අවිමුක්තං වා චිත්තං කියන අතර වෙනස?
විමුක්තං කියන්නේ වි කියන්නේ වෙන් කර කර මිදී නිදහස් වීම. විමුක්තං වා දැන් වෙන් කර කර මිදී නිදහස් වුණාට පස්සේ දැන් වෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැත්නම් මොකද? දැන් වෙන් කරන්න මිදී නිදහසනේ පරිමුච්ඡති. පූර්ණ වශයෙන්ම වෙන් කරන්න ඕන රාගය ද්වේෂය මෝහය හිතෙන් සහ මුලින්ම වෙන් කර කර අවසන් කරා. ඒක නිසා අවිමුත්තං වා චිත්තං කියන තත්වයට පත් වෙනවා.
ස්වාමීන් වහන්ස අවසරයි, මේ මට නිතරම මේ ගුවන් විදුලිය දැම්මහම නිතරම ඇහෙනවා සතර දහයන් වැඩිමක් පිළිබඳව මේ දේශනා පැවැත්වෙන සතර දහයන් වැඩිම කුමක්ද කියලා මට පහදලා දුන්නා.
මම ඒක හෙට නෙමෙයි අනිද්දා කායගත ආසත්‍ති සූත්‍රයේ දේශනා කරනකොට මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රය අවසන් කරලා මේ සතර දහයන් පිළිබඳව යම් ප්‍රකාශයක් කරන්න. බුදුහාමුදුරුව මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ එකම වචනකින්වත් කොතැනකවත් සතර දැහැන් වල අවශ්‍යතාවයක් වැඩිමක් පිළිබඳව ප්‍රකාශයක් කරලා නැහැ කියලා නැහැ. මේ එකම සූත්‍රය ඒකායන මාර්ග සූත්‍රය. නිවනට ඒකායන මාර්ගය විග්‍රහ කරපු සතරාටිපට්ඨාන සූත්‍රය දැහැන් වල අවශ්‍යතාවයක් හෝ දැහැන් පූර්ණේ කරගන්න කල යුතු ක්‍රියාකාරීත්වයක් හෝ ක්‍රියාවක් හෝ කිසිම දෙයක් කියලා ප්‍රකාශ කරලා දීලා නැහැ. මේක අර කායගත සත්‍ය සූත්‍රය දේශනා කළාට පස්සේ මේක වෙනස තේරුම් කරලා දෙන්න පුළුවන්. ඇයි එහෙම කළේ කියලා. ඒ මේ ප්‍රාණයාම ක්‍රමයේ අනුව සහ අනාර්ය ක්‍රමයේ අනුව ඔය දැහැන් වඩලා මගපල් ලබන්න හදන ක්‍රමයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුව අනුදැන වදාලි නෑ ඒක ප්‍රතික්ෂේප කළා. ඒක යම් ආකාරයක ඒක බුදුහාමුදුරුව මුල් කාලේ අනුදැන වදාලා ඒකට හේතුවක් තියෙනවා. නමුත් පස්සේ කාලෙක බුදුහාමුදුරුව ඒක ඒ යුගනද්ද භාවනාවයි ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළේ සමත පුබ්බංගම විපස්සනා ක්‍රමය නෙමෙයි. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා නැවත අර මහා සාංගික නිකාය ආවට පස්සේ අර අනාර්ය ක්‍රම අර උපනිෂද් ධර්මයට අර බමුණු මතවලට ගැලපෙන විදිහට නැවත අර අනාර්ය ධ්‍යාන ලැබලා ඒ හරහා මගපල් ලබන්න ක්‍රමයක් පුරුදු කරගත්ත පුහුණු කරගත්ත. නමුත් කාටවත් ලැබුණේ නැහැ. ලැබුණු කෙනෙක් ඇත්තේ නැහැ. ලබා ගත්තයි කියලා ලෝකෙ කොහෙවත් කියන්න බෑ. මේ දැන් මේ ඔය භාවනා කරලා සතර දහන් වඩලා මගපල පූර්ණ කරගන්න ක්‍රමයක් අද නැහැ. අද ක්‍රමේ තියෙන්නේ මේ ඒකායන මාර්ගය විග්‍රහ කරපු මහා සතර ආධිපත්‍යාන ක්‍රමයේ ආභය ආනපාන සති සමාධියමයි වඩන්නේ. බව උදුරා දමන්නට උපකාර වන බුද්ධ භාවනාවමයි අවශ්‍ය. ඒකින්ද දැන් මේක තාම අද මේක පැහැදිලි නෑ. හෙට මහා සතර ආධිපත්‍යාන සූත්‍රය අවසානයි. අනිද්ද කායගත සති සූත්‍රයේ දේශනා කරනකොට මේ දෙක සංසන්දනය කරලා පෙන්වන්න පුළුවන් මොකද්ද මේ තියෙන්නේ කියලා. මේක වෙනස කියලා. මේ මහා සතර ආධිපත්‍යාන සූත්‍රයේ කොතනකවත් කාය කායන පස්සනාව හෝ වේදනාසු වේදනාන පස්සනාව හෝ චිත්තේ චිත්තාන පස්සනාව ධම්මේසු ධම්මාන පස්සනාව කොතනකවත් ධානයක අවශ්‍යතාවයක් වචනිකින්වත් ශේෂයකින්වත් කොතනකවත් ඉදිරිපත් කළා නැහැ. මගඵල පමණයි බුදුහාමුදුරුව මීටත් වඩා පස්සේ දේශනා කරපු කිංටි සූත්‍රය අපි හෙට අනිද්දා එකක් දේශනා කරනවා. කිංටි සූත්‍රයේ පැහැදිලිව කියනවා මේක ධ්‍යාන ලබන්න නෙමෙයි මේ බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නයි. ඒක පැහැදිලිව කියනවා. තව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වද ආනන්ද හාමුදුරුව කිව්වා. තව අරිට්ඨ සූත්‍ර ඕන ගණනක පෙන්වන්න පුළුවන්. මේ ධ්‍යාන වැඩු මිනිස්සු ඒ කාලේ හිටියා. ඒක නිසා බුදුහාමුදුරුව අර කායගත සති සූත්‍රයේ මිනිසුන්ට ගැලපෙන විදිහට දේශනා කළා. නමුත් ඒ අය ඉවර වුණාට පස්සේ ඒ කායන මාර්ගය හැටියට බුදුහාමුදුරුව නිර්දේශ කළේ මහා සතර ආධිපත්‍යාන සූත්‍රයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා ක්‍රමය මිසක් වෙන එකක් නෙමෙයි.
ස්වාමීන් වහන්ස, සබ්බපාන භූත හිතයි අනුකම්පාය කියලා අපි උදේ කිව්වා. ඒ වගේම දැන් සත්තානම් විසුද්ධිය. ඒතර සත්ව කියන වචනේත් පාවිච්චි වෙනවා. ඒතර පුද්ගලෝ කියලාත් විවිධ අවස්ථාවල දැකලා තියෙනවා.
ඔව්.
එතකොට සත්වේ පුද්ගලෙක් නැහැයි කියලා කල්පනා කරන එක
වැරදිද? නෑ. සත්ව කියන එකේ තේරුමක් තියෙනවා. ස්වතත්වය. තමන් හදාගත්ත, තමන් උරුම කරගත්ත, තමන්ට විඳින්න වෙන බැයි කරන්න වෙන තත්වය ස්වතත්වය සත්ව. අරහත් තත්වයට පත් නොවූ සියලුම අය සෝතාපන්න වුණත් සත්ව. අරහත් තත්වයට පත් වූ අරහතුන් වහන්සේ ස්වතත්වයෙන් සත්ව තත්වයෙන් මිදුණා. හදාගන්න හැ තමන් වෙනුවෙන් තත්වය. සෝතාපත්ති පුද්ගලයා තාම තමන්ට ඉදිරියේ තත්වයක් හදාගන්න ඉඩ තියෙනවා. අර න ආගාමී වෙනක. ඒ නිසා මේ අරහත් තත්වයට පත් වෙනකම්ම මගඵල යම් යම් මගඵල ලැබුණත් ඒ පුද්ගලයා තමන් හදාගත්ත තත්වයක් තමා උරුම කරගමින් ඒ තත්වය පවත්වා ගනිමින් ඉන්න නිසා සත්ව. එතකොට සත්ව කියන්නේ මේ අපි හිතන එක නෙමෙයි. තමන් හදාගත්ත ස්ව තත්වය. තමන් විසින් තමන් සඳහා තමාගේ ක්‍රියාකාරීත්වය තුළින් හදාගත්ත තත්වය සත්ව. ස්ව තත්වය. ඒ තත්ත්වය අතහැරීමයි අරහත් තත්ත්වය.
සබ්බ පාණභූත හිතයි අනුකම්පා.
ඒ ස්වතත්ත්වය හදාගන්න සියලු අයට අපි අනුකම්පා කරන්න ඕන. ඒකයි සබ්බ පාණභූත හිතයි අනුකම්පාය කිව්වේ. ඒකයි ඒ තත්ත්වය හදාගන්නා මිනිස්සුන්ට අපි මේක කියා දෙන්න ඕන. මේ සත්වයේ තත්ත්වය හදාගන්නේ මෙහෙමයි, මේකෙන් මිදෙන්නේ මෙහෙමයි කිය. ඒකයි ඒකයි අපි සියලු සත්වයන්ට අනුගම්පා කළ යුත්තේ. ඒගොල්ලෝ මේ තමන්ගෙම තමන්ටම උරුම වෙන තමන්ගෙම තත්වයක් තමන්ම හදාගෙන ඒ තත්වයෙන් තමන් දුක් විඳින්න ඉන්නවා. ඒකට එතකොට දුක හදාගන්නේ කවුද? අර සත්ව කියන කොටස. දුක විඳින්නේ කවුද? සත්ව කියන කොටස. දුකෙන් මිදෙන්න බැරුව ඉන්නේ කවුද? සත්ව කියන කොටස. දුකෙන් මිදෙන්න කියා දුන්නාම මේ සත්ව සෝ තත්වයේ නිදි නිදාස
මායාව අඳුරගන්න බැරුව ඉන්න එක.
ඔව්. ඔය තමන්ගේ තත්වයේ තමන්ට අඳුරගන්න බැරි තත්වයේ තමයි සත්ව. ඒක අඳුරගන්න බැරි හින්දානේ මේ තත්වයක් තමන් හදාගන්නේ. අර දේව තත්වයක් සත්ව. දෙයියොත් සත්ව, බ්‍රහ්මියොත් සත්ව. නැතු ඒවා මේ සත්ව තත්වයෙන් මිදුනේව නෙමෙයි. අර නේව සංඥා නා සංඥා තලයට ගියත් ඒත් සත්ව. ඒ අය හදාගත්ත තත්වය. තිරිසංග අපායට ගියත් සත්ව. දැන් අපි සම්මතයෙන් සිංහල භාෂාවේ සත්වය කියලා හදාගත්තේ මෙන්න මේ තිරස්තිර සත්වය. ඕ ගතිය තමයි තියෙන්නේ. ගතියක් හදාගන්නව නම් සත්ව. නගති නම් ගති හදන්න නැත්නම් නැවැත්තුව නම් අන්න අරහ. එතකොට සත්වයෙන් ගතියෙන් සාමුලින්ම මිදී නිදහස් වෙනවා. හේතුඵල. හේතුඵල වෙන මොකක්වත් නෙමෙයි. හේතුව අයින් කළාම ඵලෙන් මිදී නිදහස් වෙනවා. හේතුව ගති, ඵලය ගති පටිසන්ධිය.
කරදර ස්වාමීන් වහන්සේ ග්‍රන්ථයේ 99 වෙනි පිටුවේ අවසාන පේළියේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති.
ඔව්.
ඒ දෙකම
සබ්බකාය කිව්වහම කාය කීයක් තියෙනවද?
36යි.
36ම යහපත් නම් අස්ස කරන්න ඕන, මිදෙනවා නම් නිවෙනවා නම් විමුක්තියට හේතු නම් අස්ස කරන්න ඕන. අර මත් වෙනවා නම් රත් වෙනවා නම් ගිනි ගන්නවා නම් අතරමං වෙනවා නම් මුලා වෙනවා නම් පැවැත්ම පාත්වගෙන යනවා නම් පස්ස කරන්න ඕන. එතකොට ඔය ඇහෙන් දකින දේ නිසා යහපතක් වෙන්න පුළුවන්. ඒක අස්ස කරන්න ඕන. අයහපතක් වෙනවා නම් අර උදේ සබ්බාසෝ සූත්‍රයේ කිව්වේ අර කුසලං අභිවඩ්ඩති නම් අකුසලං ප්‍රහාණයට වෙනවා නම් ඒක අස්ස. අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් කුසලයේ පරිහානියටපත් වෙනවා නම් ඒක පස්ස. ඔය සබ්බ කාය කියන එක නිසාමයි ඇහැට කනට නාසයට දිවට කයට හයවරක් හය නිසාමයි මේ දෙකම සිද්ධ වෙන්නේ. පැවැත්ම පවත්වාගෙන යන්නෙත් පැවැත්ම නවත්තන්නේ. මේ දෙක චචක්ක සූත්‍රය කියලා සූත්‍රයක මේක ඉතාම පැහැදිලිව මේ දෙපැත්ත ද්වතාවය විග්‍රහ කළා. එකක් අනුසෝතගාමි, අනික අටිසෝතගාමි. අනුසෝතගාමි නම් පැවැත්ම පවත්වාගෙන යනවා. අලුතෙන් අනු කියන්නේ අලුතෙන් පැවැත්ම හදා හදා යන එක අනුසෝතගාමි. පටිසෝතගාමි කියන්නේ මේ අනුසය නානුසේති කියලා ඒකට ප්‍රතිවිරුද්ධව පැවැත්ම නවත්තා දැමීමට කටයුතු කිරීම. අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. මෙත්තානුපස්සී විහෙරති ද්වේෂේ පජහති. ව්‍යාපාදේ පජහති. අසුභානුපස්සී විහෙරති සුභ බව සුන්දර බව රාගං පජහති. හැම තැනකම තියෙනවා එකක් යහපත් වෙනකොට අයින් කරන්න අයහපත් දෙයක්.
මේක මුද්‍රේලා තියෙන සමිලාස අනිච්ඡානුපස්සී අස්ස සීමාති සාමිති සික්කති. අනිච්ඡානුපස්සී පස්ස සාමිති සික්කති. ඒක
නිච්ච අස්සපස්ස දෙකම කරන්න ඕන. අස්ස අර අනිච්ඡානුපස්සී කරන්න ඕන. අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කරලා හරියන්නේ නැහැ. ඒක නිච්ච වුණ තරමට යහපත්. ඒක අස්ස කරන්න ඕන. අර නිච්ච සුඛාත්තාවත් ඒක අනිච්ඡානුපස්සී කියලා පස්ස කරන්න ඕන, පජාති කරන්න. එතකොට මේ ආනපාන කියන එක සීමාවක් කෙලවරක් නැහැ. ඕන තැනකට ඕන විදිහක යොදන්න පුළුවන්. ඒක තමන්ගේ තියෙන ප්‍රඥාව අනුව, ඥානය අනුව, තමන්ගේ තියෙන හැකියාව අනුව තමයි මේ ආනපාන පාවිච්චි කරලා නිවනට උපකාර වෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තසයන් ධම්ම. මේක තව ඉස්සරහට ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනකොට ප්‍රායෝගික වශයෙන් ඔය දෙක දෙපැත්ත දුවතාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා.
අරහතුන් වහන්සේ පටිකූල මනසිකාරයේදී කියුණා ද්ව සංඥාව දුරු වෙනවා කියලා. මෙතන ද්ව සංඥාව කිව්වේ සිතයි කයයි දෙකද?
නෑ, ද්ව සංඥාව. ද්ව නෙමෙයි මෙතන තියෙන්නේ, දෙක නෙමෙයි. ද්ව කියන්නේ ද්ව. ද්ව අද්ව. ද්ව කියන්නේ මේ දිගටම පවත්වාගෙන ද්ව 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 යනවා. මේ ඉදිරියට තල්ලු කර කර හඹ හඹ යන එක ද්ව සංඥාව. මේ හේතුඵල පරම්පරාවක් ඉදිරියටම පාත්වගෙන යනවා කියන එක තේරුම් ගත්තාම ද්ව සංඥාව දුරු වෙනවා.
හොඳයි.
ඝන සංඥාව කියන්නේ සත්වයේ පුද්ගලයේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවතිනවා කියන වැරදි සංඥාව. ඒ වගේම හේතුඵල පරම්පරාවක් එක දිගටම පාත්වගෙන යනවා කියන එකත් වැරදි සංඥාවක්. ඒ දෙකම හිතෙන් ඉවත් වුණාම තමයි පටික්කුල මනසිකාරය පූර්ණ වෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මේ මතයක් තියෙනවා ලංකාවේ දැනටම පවතින මේ භාවනා මධ්‍යස්ථානවල එක් එක් අයගේ චරිතානුකූලව කමඨහම් කියන භාවනා කරනවා කියන ඒ පණිවිඩය මටත් ලැබිලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ දැන් අනුශාසනා කරන ලද මේ ආනාපාන පබ්බයට සම්බන්ධ වෙන ඉරියාපත භාවනාවත් සම්පජාති
සම්පජඤ්ඤ
පබ්බයත් පටික්කුල මනසිකාරතාවය හා ධාතු මනසිකාර පබ්බයත් කයනුපස නවසීතකේ පබ්බයත් බලපුවම තේරුම් ගන්න බලපුවම මිනිස්සයා මේ ජීවිතයේ ගත කරන එක් එක් අවස්ථාවල එක් එක් කාර්යන්හිදී හැම සිද්ධියක්ම මොන චරිතේ කොයි ආකාර වුණත් එක් එක් කරුණට අනුව සම්පජානකාරී.
ඔව්, දැන් මට තේරුණා මේ මහත්මයාගේ ප්‍රශ්නේ. මේ අර රාගාධිකයට වෙනම කර්මස්ථාන, ද්වේෂාධිකයට වෙනම කර්මස්ථාන, මෝහාධිකයට වෙනම කර්මස්ථාන දුන්නේ බුදුහාමුදුරුවෝ නෙමේ. කවුද? බුද්ධඝෝෂ පෘථග්ජනයා. පෘථග්ජන පුද්ගලයා. එයාගේ අටුවා වෙයි මේක තියෙන්නේ නැතුව ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවේ කොහෙ මේ රාගාධිකයෙක්, ද්වේෂාධිකයෙක්, මෝහාධිකයෙක් නැහැ. ඕනම මිනිහෙක් පෘථග්ජන නම් මෝහය තියෙන තාක්කල් ඕනම මොහොතක රාගාධික වෙන්න පුළුවන්, ඕනම මොහොතක ද්වේෂාධික වෙන්න පුළුවන්, ඕනම මොහොතක මෝහාධික වෙන්න පුළුවන්. අනිත් පාර මේ බුද්ධ දේශනාවේ එක එක කපන්න බෑ. අතන රාගාධිකය කපන්නේ මොකද්ද? රාගය පමණයි. එහෙම එකක් විතරක් කපලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේක මේ හතර අවස්ථාවේදී කපන්නේ රාගය, ద్వේෂය, මෝහය තුනම එකට උපදින්නෙත් කපන්නේ. ඒ නිසා බුද්ධ දේශනාවේ කොහේවත් කිසි තැනක ත්‍රිපිටකේ නම් මෙහෙම රාගාධිකයට වෙනම කර්මස්ථාන, ద్వේෂාධිකයට වෙනම කර්මස්ථාන, මෝහාධිකයට වෙනම කර්මස්ථාන කොහේවත් දීලා නැහැ. හැබැයි මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය කියන චතුරාරක්කා එක කාටත් පොදුයි. තුනම කැපෙනවා. රාගය, ద్వේෂය, මෝහය, රාගක්කයෝ, ద్వේෂක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාන. තුනම එකවර කැපෙනවා. හැබැයි මේ තුන හතර වරක් කපන්න ඕන. සෝතාපට්ටි ඵලයෙන් කපන්නේ දැක්ම දෘෂ්ටිය. වැරදි දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. සෝතාපට්ටි ඵලයෙන් රාගය, ద్వේෂය කපන්නේ. කපන්නේ මොකද්ද? වැරදි දැක්ම, වැරදි ආකල්පය, වැරදි තීරණ, වැරදි දෘෂ්ටිය. එනිසා මේ දෘෂ්ටිගත වෙලා ඉන්න සියලු පෘථග්ජන පුද්ගලයෝ, සියලු පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය දෙයට ඇලෙන්නේ දෘෂ්ටිගත වෙලා, අප්‍රිය දෙයට ගැටෙන්නේ, තරහා යන්නේ, වෛර කරන්නේ දෘෂ්ටිගත වෙලා, මානින් මනින්නේ, සංසන්දනය කරන්නේ දෘෂ්ටිගත වෙලා. මේ දෘෂ්ටියෙන් මිදී නිදහස් වීමයි අර සම්මාදිට්ඨියට පත්වීම. සෝදාපට්ටි ඵලයේදී පත්වෙන්නේ මේ සම්මාදිට්ඨියට පත්වීම පමණයි. සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ව පසීදති, ඒ අනුව සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස කියන වැරදි දෘෂ්ටි තුනම ඒ පුද්ගලයාගේ හිතෙන් ප්‍රහාණය වෙලා ඉවත් වෙනවා. දැන් බුද්ධාගමේ කියන්නේ ඔක අනිත් පැත්ත. බුද්ධාගමී කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අහිං කළාම සෝතාපන්න. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ සම්මා දිට්ඨියට දිට්ඨිය පිරිසිදු කරගත්තාම සම්මා දිට්ඨියටපත් වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අහිං වෙනවා කියලා. දැන් ඕක හෙට මේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. හෙට දේශනා කර. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ආගම කියන්නේ මේ උතුම් බුද්ධ දර්ශනේ සම්පූර්ණයෙන් කණපිට ගහලා. සම්පූර්ණයෙන්ම කණපිට ගහලා. මේක හිතාගන්න බැරි තරම් කණපිට ගහලා දැන් බුද්ධ ආගමේ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධ ධර්මයේ කියන්නේ ගච්ඡාමි සරණං බුද්ධං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං. ගච්ඡාමි සරණං ධම්මං. ගච්ඡාමි සරණං සංඝං. එතකොට ක්‍රියාපද තුනක්. දැන් අර බුද්ධ සරණ බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියපු ගමන් නාමපද තුනක්. කන පිට ගැහුවා. ක්‍රියාපද නාමපද කළා. ඒක ආගම. ඒ නිසා මේ බුද්ධ ආගමේ අර බුදුහාමුදුරුවන්ගේ වචන ටික පදවැල් ටික අරගෙන ඒ පදවැල් ටික වචන ටිකම පාවිච්චි කළා මේ පැවැත්ම පවත්වාගෙන යන්න ඕන විදිහට කන පිට ගහලා සම්පූර්ණම කන පිට ගහලා සියලු දේ එකක් දෙකක් නෙමෙයි. කන පිට ගහලා හදාගත්ත එක තමයි මහායාන ආගම. මහායාන ආගමෙන් 90ක් 95ක් විතර අරගෙන තමයි අද අපේ ලංකාවේ තියෙන බුද්ධ ආගම සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයේ වචන තියෙනවා. හැබැයි නිවන් මඟ අර කන පිට ගැහිවීම නිසා වැහිණා.
වහන්සේ දේශනා කරා චේතනාවලින් පස්සේ වේදනානුපස්සනාවෙන් පස්සේ තියෙන පබ්බවල
මොකද්ද?
වේදනානුපස්සනාවෙන් පස්සේ
ඔව්
තියෙන පබ්බවල දැනගැනීම පවණයි කියලා.
නෑ වේදනානුපස්සනාවත් දැනගැනීම පජානාති. මේ දැනීම නෙමෙයි. දැන් පජානාති කියන වචනේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන දැනගනී කියන. නමුත් මේක දැනගනී නෙමෙයි. පජානාති කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස කම්පණය වෙනස් වෙන්නට එන தત્ත්වය වෙනස් தત્ත්වයට පත් වෙන්නට එන බව දැනගනි.
අවසරයි චිත්තානුපස්සන සාපි ධාර්ණයක් වශයෙන් ගත්තොත් සරාගන් සිතක් තියෙනවා නම් අපේ ආනාපාන සතිය සම්පූර්ණ වෙලා නැහැ නේද ඒකනේ.
මොකද්ද? සරාගී සිතක් තියෙනවා නම් සරාගී දැන් ඉස්සෙල්ලා අපි මේ ආනාපාන පබ්බිය කරන්න ඉස්සෙල්ලා සිත මොකද්ද? සරාගී සිත. දැන් ආනාපාන සති සමාධියේ වීතන කොට මොකද්ද?
වීතරක්.
ඒ දෙකම දැනගන්නවා. මේ සරාගී සිතක් ආවේ ආනපාන සති සමාධි පිහිටන්න කාය කානුපස්සනාව නොකල නිසා. දැන් ඒක දෙකම දැනගන්නවා. එතකොට සරාගී සිත කියලා දැනගන්නවා. විතරාගී සිත විතරා දෙකේම වෙනස දැනගැනීම පජානාන. ඒ දෙපැත්තම ද්වතාවයම නිවැරදිව වෙනස් කරලා දැන හඳුනා ගැනීම තමයි පජානාන. ඒක තමයි දැනගන්න ඕන. මේ තමන්ට උපන්නේ සරාගී සිතක්ද විතරාගී සිතක්ද? මේක ප්‍රතිඵලය ඇලීමක් ගැටීමක් මුලාවක්ද මිදීමක් නිදහස් වීමක්ද කියන එක දෙකම දැනගන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි සාමාන්‍ය ක්‍රියා සාමාන්‍ය ජීවිතයේ ගත කරන වෙලාවේදී අපිට ආරංචියක් හම්බ වෙනවා තමන්ගේ ිතවත්ම කියන්නේ තමන්ම ළඟින් ළඟ කෙනෙක් මිය ගියා කියලා. මේ වගේ අවස්ථාවකදී එතකොට අපේ සිත ක්‍රියාකාරී වෙනවනේ. ක්‍රියාකාරී වෙන අවස්ථාවේදී අපි දැන් මොන වගේ විදියටද ඒක ඒ ක්‍රියාව නවත්ත ගන්න?
දැන් බුද්ධ දේශනාවේ තියෙනවා එක සූත්‍රයක්. දැන් අර තාත්තයි පුතයි කුඹුරේ වැඩ කරනකොට පුතාට ණයක් ගහලා මැරුණා. කොහොමද තාත්තා ක්‍රියා කරේ? ගෙදර නෝනට කිව්වා එකවත් මුලක් විතරක් ගේන්න කියලා. එහෙමයි කටයුතු කළේ. ඊට පස්සේ කම්පණේ වුණාද? වේගයක් ගත්තද? ආවේගයක් ගත්තද? නැහැ. දැන් මැරිච්ච පුද්ගලයාට පණ දෙන්නද? බෑ. දැන් මැරිච්ච පුද්ගලයා මැරුණා. අපි අර විඳවා විඳවා අපි මොකද කරන්නේ? අපි අර වේදනාවක් අලුතෙන් වේගයක් ආවේගයක් ඒ පෘථග්ජනකම්. ඒ නොදන්නාකම්. දැන් මැරුණට පස්සේ අපිට මොකවත් කරන්න බෑ. මැරෙන්නේ ඉස්සෙල්ලා කරන්න පුළුවන් ඔක්කොම කරන්න ඕන. දැන් මේ සිංහල මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ මැරුණට පස්සේ තමයි නිවන් සැප ලැබෙවා. ඔව්. මරුණට පස්සේ නිවන් සැප ලැබේවා. ඉතින් ඒක නිසා මේක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් එහෙම නෙමෙයි. මරුණට පස්සේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. කාටද නිවන් දකින්න පුළුවන්? මේ වර්තමාන මොහොතේ මේ ජීවත් වෙලා මනසින් කටයුතු කරන පුද්ගලයෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. මැරුණට පස්සේ ආයි නිවන් දකින්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා දැන් මැරෙන්න ඉස්සෙල්ලයි අපි මේ ඔක්කොම වැඩ කරන්න ඕන. දැන් ඔතෙන්දි මේ මරණානුස්සතියේදී අපි හොඳටම තේරුම් ගන්න ඕන අපිත් මැරෙන පුද්ගලයෝ. අපි මැරුණට පස්සේ අපිට මේක කරගන්න බෑ. අර තව කෙනෙක් කවුරු හරි මැරුණාම ඒක අපිට දේව දූතෙක් බවට පත් කරගන්න ඕන. ඒක අපිට දූත මෙහෙවරක් කළේ. අපිවත් මැරෙනවා. ඒකනේ අර අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ මේ ගාථාවේ තේරුම් මොකද? ඕක. දැන් ওই මරණේ ගවල ওই ගාථාව කියනවා. හැබැයි අර්ථයක් මේ ලෝකේ දෙයක් කියන්නේ නැහැ. මේකේ තේරුමක් කියන්නේ නැහැ. අඩු ගානේ ඔය අනිච්චාවත සංඛාරා නොකිව්වත් අර මල් පූජා කරන ගාථාවේ තියෙන මේ අනිච්ච දුක්ඛ අනත්ත පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ බව. ඒකමයි මරණානුස්සති. ඒකමයි අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත ඉවත් කිරීම. ඒකමයි ආනපානසති. ඒකමයි අපි නිතරම කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ වෙන මොකක්වත් නෙමෙයි. ඒක නිසා දැන් මැරෙන්න පෙර ජීවත් කරන්න පුළුවන් නම් මිනිහෙක්ව හරි කාව හරි කෙනෙක්ව සත්වයෙක්ව පුද්ගලයෙක්ව අපි ඒක කරන්න ඕන. මන තියෙන අවස්ථා. මැරුණට පස්සේ අපි අඬන එක, දොඩන එක, හැපෙන එක, වැළපෙන එක කාටවත්ම මැරිච්ච පුද්ගලයාට යහපතකුත් නැහැ. ජීවත්ව ඉන්න පුද්ගලයෙකුට යහපතකුත් නැහැ. මැරුණට පස්සේ අර හඬා වැළපිලා දොඩලා පින් දෙන්න බෑ, පින් අනුමෝදන් කරන්න බෑ, පින් ගන්න බෑ. ඒ පුද්ගලයා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. Tamanටත් නැහැ, මැරිච්ච පුද්ගලයාටත් නැහැ, ප්‍රාණියටත් නැහැ. ඒක නිසා කිසිසේත්ම කවුරු වුණත් හේතු ගන්න ඕනේ අපි කවදා හරි මැරෙනවා. මේ මැරෙන්නේ මේ తాවකාලික කූඩුව. මේ මැරෙන්නේ මොකද්ද? මේ ආපෝ තේජෝ ආයෝ පඨවි අපි ණයට ගත්ත හතර මහා භූත. මනෝමය කායෙ මැරෙන්නේ නැහැ. ඒක අර කෙලස් පොදිය තියෙනවනම් ඒ කෙලස් පොදිය කරගහගෙන කාලං කරෝති කියලා යනවා. කෙලස් පොදිය නැත්නම් මරණයටපත් වෙන්නේ නැහැ. පැවැත්ම අවසන් කරනවා. අපපතිවත්තිය අපවත් වෙනවා. ඒක නිසා ඒත් අන්නල වැඩක් නැහැ. කවුරු ඇඬුවත් බුදුහාමුදුරෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඔය ධර්මතාවය තමයි අර කිව්වේ. ඒක නිසා හැම කෙනෙක්ම මැරෙනවා. මේ මෙතන මං හිතන්නේ කිසිම කෙනෙක් ඉන්නවා කියලා මැරෙන බව, තමන් මැරෙන බව නොදන්නේ. හැබැයි මැරෙන බව දැන දැන නොමැරෙන්නමයි වැඩ කරන්නේ. ඕකයි වරද. අර මිනිහෙක් මැරුණාම කවුරු හරි තමන්ගේ දැන් මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛාන් තියෙන්නේ. මේක පරිවර්තනය කරලා තියෙන්නේ කොහොමද? ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණ දුකයි කොහෙද පරිවර්තනය කළ තියෙන්නේ? ඔය අර ත්‍රිපිටකේ හරිද ඕක? මරණේ දුකද නෑ. එහෙනම් ප්‍රභාකරන් මැරුණාම මිනිස්සු රතිඤ්ඤ ගැහුවා, අප්පිරි ගැහුවා, කිරිබත් ගැහුවා, පෙළපාලි ගියා, සතුටු සාද දැම්මා. එහෙනම් මරණේ දුකද නෑ. දුකට හේතුව අර ප්‍රිය අප්‍රිය බව. අර අප්‍රිය පුද්ගලයෙක් මැරුණා. එතකොට සතුටුයි. ප්‍රිය පුද්ගලයෙක් මැරුණා නම් අන්න අර ඔය මේ කිව්වා වගේ අපිට මේ දුක එන්නේ ප්‍රිය අප්‍රිය කියන කාරණය නිසයි. ප්‍රිය අප්‍රිය නැත්නම් ඉන්දියාවේ අද මිනිස්සු 800 ගානක් මැරුණලු මේ උස්නේ. අපිට දුකද? ඈ අපිට දුකද නැහැ. අපිට සැපකුත් නැහැ, දුකකුත් නැහැ. මැරුණා. නමුත් අපේ ගෙදර ගමේ කවුරු හරි අපි දන්න හඳුනන අපේ ප්‍රිය කෙනෙක් මැරුණා නම් අපිට දුකයි. ඒ දුක වෙන්නේ මොකද? අර ප්‍රියභාවය තියෙනවා. යම්පි ඉච්ඡන් නලවති තම්පි දුක්ඛ. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටක කාර්යෝ පරිවර්තනය කරලා තියෙන 100%ක්ම මේ ධර්මයේ විකෘති කළා, අනාථ කළා, නැති කළා. ජාති දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි කියලාම බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ නොකියූ දෙයක් මේ දැන් දහම් පාසල් ළමින්ට උගන්වනවා, බෞද්ධ බුද්ධාගම් වල උගන්වනවා. දැන් අදහවස බණ කියන කොටත් ඕකම කියයි. ජාති දුකයි, ජරාව දුකයි නෑ. දුක ප්‍රිය අප්‍රිය බව. ප්‍රිය නම් පියෙහි විප්පයෝගෝ දුක්ඛ. අප්‍රිය නම් අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛ. ඒ නිසා මේ දුක කියන එක තමන් හදාගත්ත දෙයක්. හේතුව මොකද? කවුද ප්‍රිය දෙයට ඇලෙන්නේ? තමන්. අප්‍රිය දෙයට ගැටෙන්නේ කවුද? තමන්. මේකයි දුක. තමන්ට පරිඥාතම් පරිඥය වුණොත්, පිරිසිඳ දකින්න පුළුවන් වුණොත් අපි ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නෙත් නැහැ. ඒ අනුව පරිඥාතන්ති, ඒ අනුව දුකකුත්. ඒක නිසා මේ අග ඉනම් මුලටම මේ ත්‍රිපිටකේ පරිවර්තකය සියලු මාර්ග දීපද වැල් සිංහලට දානකොට මේ නිවන් මඟ වහන විදිහට, වැහෙන විදිහට අර පෘථග්ජන පුද්ගලය පරිවර්තනය කළා, නිවන් මඟ වහලා ආගමක් හදාගත්තා. ඒකයි කරලා
තියෙන්නේ. වහන්ස දැන් මම රෝහලක වැඩ කරන්නේ. එතකොට මම නිතරම මරණය හා සම්බන්ධ අත්දැකීම් ලැබුණ කියන්නේ
මිනිස්සු මැරෙනවා. ඔයාට කියවරක් දැනගත්ත හැකි ඔයාත් මැරෙනවා කියලා.
එතකොට
වැඩේකම කරන්න ඕනේ මොකද? ඈ මමත් මැරෙනවා. මැරෙන්නේ ඉස්සෙල්ලා මේ නොමැරෙන තත්වයට අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච දුක්ඛත් අහිංගල නිබ්බිදා වෙන්න. හරියට හරි.
දැන් මගේ ප්‍රශ්නේ මේකයි. දැන් ළමෙක් මැරෙන්න යනකොට ගෙදර අපි දැන් කලබල වෙලා වැඩපල කරගෙන යන වෙලාවේදී ගෙදර මිනිස්සු ඔක්කොම කලබල වෙලා ඉතින් දැන් කොහොම හරි බේරලා දෙන්න කියලා
කියනවා. ඒක හරි. මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න යන ළමයාට ප්‍රතිකර්ම කරන එක, බේත් කරන එක, කොහොම හරි හදන එක, නොමැරෙන්න මැරෙන්න, ඒක හරි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ අවස්ථාවේදී අපිට දැන් අර වටේ ඉඳන් කෑ ගහලා ඒව කරනකොට ඒ විඤ්ඤාණයට මොන හරි බලපෑමක් වෙනවද කියන්නේ?
ඔව් බලපෑමක් වෙනවා. අපි කෑ ගැහුව තරමට ළමයාට මේ යහපතක් වෙන්නේ නැහැ. අපි හිමින්තරේ පුළුවන් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන එකයි. ඒකයි ආනපාන සතිය සම්පජානකාරී යෝති. එනිසා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ඒ දෙන්න ඕන නියම වේතේ ළමයාට එක ඒ කරන්න ඕනේ කියම එක්ක වෙදකම එක්ක හෙදකම ඒ වෙලාවට කරන්න ඕන. ඒකයි නියම යුතුකම වගේම ඉටු කරන්න ඕන. ඒ ළමයාගේත් කර්ම ශක්තියක් තියෙනවා නම් නියම වෙලාවට බේත හේත ලැබෙයි. හැබැයි ඒ ළමයාගේ කර්ම ශක්තියක් නැත්නම් තව ජීවත් වෙන්න කම්මක්කය, ආයුක්කය, ඕ උභයක්කය ඕ වෙලා තියෙනවා නම් ආය අපිට ඒ ළමයාව පවත්වන්න බෑ. කොයි මොන බේත නොදුන්නත් කර්මය ඉවර නැත්නම් ආයුෂ ඉවර නැත්නම් අල්ලමයා මැරෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. මේකට අපිට නොපෙනෙන බලවේගයක් තියෙනවා. ඒ නිසා මේ කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පරිසාමී, කම්ම පටිසරණ මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා ඒ ළමයේ ගේන ආයුෂක් තියෙනවා උපතින්මයි ගේන්නේ. ඒ ආයුෂ එක්ක වෙනස් කරගන්න පුළුවන්කම තියෙන ඒ උපදුනාට පස්සේ තමන් කරන කියන හිතන සුග්ගහිත දුග්ගහිත දෙක අනුවයි.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි දැන් මරණාසන්න අවස්ථාවේදී ලැබෙන රෝගියෙකුට අපි බෙහෙත් ඉන්ජෙක්ෂන් කටු, ඒ කියන්නේ වේදනාවක් ශරීරයේ වේදනාවක් ඇති කරනකොට එතකොට ඒ කෙනා අපි හා වෛරයක් ඇති වෙනවද
කියන්න අපිට ඒක කියන්න බෑ හරියටම. එයා හිතුවොත් මේක මාව ජීවත් කරවන්නයි මේ කටුවෙන් වේදනාව ඇති කරලා ඉන්ජෙක්ෂන් ගහන්නේ කියලා, එයාගේ හිතේ වේදනාවක් වෙන්නේ නැහැ. නමුත් එයාට හිතෙනවා නම් මේ මාව මැරෙන්න අරින් නැතුව මේ කටුව ගහලා තව වේදනාව කරනවා කියලා, එයාගේ හිතේ චේතනාව කිලුටු වෙනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන පුළුවන් තරමක් ඒ රෝගියාටත් අර වදක් වේදනාවක් දුකක් නොවිඳවා නොදී කටයුතු කරන්න. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. හැම තැනම අර මැරෙන අර රෝගියාගේ චේතනාවයි, දොස්තර මහත්තයාගේ වුණෝනාගේ චේතනාවයි දෙකම තියෙනවා. එනිසා තමන්ගේ චේතනාව අර රෝගියාව බේරීම නම් කිසිසේත් වරදක් නැහැ, පාපයක් නැහැ, අකුසලයක්.
ස්වාමීන් වහන්සේ, රෝගියෙක් ශල්‍ය කර්මයකින් පස්සේ සිහි මූර්ජා වෙලා ඉන්න.
ඔව්. නිර්වින්ද සිහි මූර්ජා නෙමෙයි නිර්වින්දනේ.
ඔව්, නිර්වින්දනයට
අහුව. ඒක කෘත්‍රිම තත්ත්වයක්.
එහෙනම් නැවත මම ඉන්නවා. එතකොට ඒ පිළිබඳව කෙනෙක් කියනවා මේ දැන් වෙලා තින්නේ මේ බෙහෙත් දෙන ඒවා මෙයාට ශරීරගත වෙන්නේ නැහැ. මොකද මේ දිව්‍ය ලෝකයකට යන්න හිත පවත්වගෙන ඉන්නවා. මෙන්න මේ කාරණාව යම් අවස්ථාවක කියවෙනවා නම් මේ පිළිබඳව
කොහොමද කොහොම මොකද දිව්‍ය ලෝකයකට යන්නේ සියලුම මේ නිර්වින්දනය කරන රෝගී?
එහෙම නෙමෙයි. සියලු දෙනාම නෙමෙයි. යම් විශේෂ කෙනෙක් නිර්වින්දනයට පත් වෙලා ඉන්නේ ඔපරේෂන් එක සල්ල කර්මෙන් පස්සේ. එයා එහෙමම ඉන්නවා. ඉතින් බෙහෙත් දෙන ඒවා එයාට අහන්නේ නැහැ. හේතුව වශයෙන් කෙනෙක් කියන්න පුළුවන් මෙයා දැන් මේ දිව්‍ය ලෝකයකට යන්න හිත පවත්වගෙන ඉන්නේ. ඒක නිසා ඖෂධ මෙයාට හරියන්නේ නැහැ කියන.
ඒවා මේ මිනිසුන්ගේ බොරු ප්‍රබන්ධ කතා මිසක් එහෙම එකක් නෙමෙයි. දැන් දොස්තර මහත්තයෙක් ඉන්ජෙක්ෂන් එකක් ගැව්වාම ඒක ප්‍රත්‍ය වෙන්නේ නැද්ද?
ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.
ඒක වෙනවා. ඔය බොරු කතා. කර්ම ශක්තියක් තියෙනවනම් ඒක ප්‍රත්‍ය වෙන්න. ප්‍රත්‍යයන් වෙන්නේ නැහැ. ඒක කර්ම ශක්තිය මිසක් අර ආයුක්කය නිසා එක්ක කම්මක්කය නිසා වෙනවා මිසක් ඒක දිව්‍ය ලෝකය යන එකක් බ්‍රහ්ම ලෝකය යන එකක් නෙමෙයි. හැබැයි එයා හදාගත්ත ගතියට අදාළවයි ගතිපටි සන්ධියෙන්. නැතුව මේ ඉන්ජෙක්ෂන් ගහපු නිසා නිර්වින්දනය කරපු නිසා අසිහියම නිසා මොහයෝ සිහිමුර්ජා වීම නිසා දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ යනවන්නේ මේ එයා ජීවත්ව සිටිය කාලය තුළ හදාගත්ත වැරදි ගතියක් තියෙන නිසයි එක්ක බ්‍රහ්ම ලෝකෙට යන්නේ, එක්ක දිව්‍ය ලෝකෙට යන්නේ, එක්ක තිරිසන් ලෝකෙට යන්නේ, එක්ක අපායට යන්නේ, ඕ මිනිස් ලෝකෙට එන්නේ.
ස්වාමීන් වහන්සේ, සිහිමුර්ජා වීම හේතු කරන්නේ මම ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. සිහි මුර්ජා වෙලා ඉන්නවා. නමුත් ඒකට හේතුවක් වශයෙන් කියවෙනවා නම්
මේක වැරදි. ඒක බුදුහාමුදුරුවෝ අර මහා කම්ම විභංග චූල කම්ම විභංග සූත්‍රයේ කිව්වා. ඔය ඒ කාලෙත් හිටියා ඔයගේ මිනිස්සු, ඔයගේ කතා කියපු මිනිස්සු, ඔයගේ වැරදි තීරණ ගත්ත මිනිස්සු, ඒ වගේ අදත් ඉන්නවා. ඒක නිසා එහෙම එකක් නැහැ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ තමන් හදාගත්ත ජීවිත කාලය හොඳට මනස තියෙන කාලේ හදාගත්ත ගතියට අනුවයි. නිවන් දකින්නේ තමන් ඒ හොඳට මනස පාවිච්චි කරපු කාලේ ආනපාන සති සමාධිය වඩලා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගත්ත නිසා. ධ්‍යාන ලැබුව මිනිහෙකුට නිවන් දකින්න බෑ. බ්‍රහ්ම ලෝකෙට හෝ දිව්‍ය ලෝකෙට හෝ, දිව්‍ය ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම ලෝකෙටම තමයි යන්නේ.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මේ මම මේ ස්ථානෙට මේ තුන්වෙනි වතාවට සහභාගි වෙන්නේ. ඉතින් මේ සහභාගි වුණාට පස්සේ මේ මෙතනට ඇවිත් තියෙන වයසක අම්මල අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට පොදුවේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. දැන් මේ මව්වරුන්ගේ ස්වාමි පුරුෂයන් ගෙදර ඉන්නවා අවුරුදු 65-70 කට්ටිය. ඒගොල්ලෝ දහමට යොමු වෙලාම නැති පිරිසක්. එතකොට මේ අම්මලට ප්‍රශ්නයක් ඇති වුණා, මෙයාට අවසානේ මොකද වෙන්නේ? දැන් අපි මේ ඇත්තව ගොඩ ගන්න
මේ අනුන්ගේ දේවල් බලන් ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගෙන ආදර්ශමත් වෙන්න. අනුන්ව නිවන් දක්වන්න බෑ. කීයටවත් බෑ තව කෙනෙකුට නිවන් දක්වන්න. ඒ අයගෙත් කර්ම ශක්තියක් තියෙනවා නම් හැබැයි තමන්ට පුරුවන් වෙනවා ආදර්ශමත් වෙන්න. තමන් තරහ යන්නේ නෑ. රාගෙන් අර උපාදානය කරගන්න නෑ. මානෙන් මෝහෙන් කටයුතු කරන්න. ඊට පස්සේ අර ගෙදර ස්වාමි පුරුෂයා කල්පනා කරයි, මොකද මේ ගෑනු එක්කෙනාට වෙලා තියෙන්නේ? මොකක් හරි විශේෂයක් තියෙනවා. ඒ අනුව අර ආදර්ශය වටිනවා. වචන 1000කින් ලක්ෂකින් කියන්න බැරි දෙයක්. එතකොට කරන්න ඕනේ මොකද? වැඩේ තමන් ගෙදර ගියාම මොන්න බැන්නත් තරහ යන්න, තරහ ගන්න, තරහ එන්න, තරහෙන් කටයුතු කරන්න. ඒත් මෛත්‍රී කරනවා. ඒ වගේම උපාදානය කරගන්න රාගෙන් අර කැමැත්තට අනුව ඉච්ච පටිච්ච වෙන්නේ නැහැ, අභිච්ච නැහැ. ඉතින් ඒක ආදර්ශයෙන් පෙන්වන්න පුළුවන් නම් මානයක් නැහැ, බොහොම නිහතමානී. ඒක පෙන්වන්න පුළුවන් නම් ඒකෙන්ම අර පුද්ගලයාව හැදෙනවා. ඒකයි කිව්වේ ආදර්ශමත් වෙන්න. දැන් අපිට හදන්න වෙන ක්‍රමයක් නැහැ. ආදර්ශමත් වීම තමයි අපි කරන්න ඕනේ.
ඒකෙන් දහමර නැඹුරු වෙන්න පුබ්බේගත පුඤ්ඤතා තියෙන්නම ඕන.
තියෙන්නම ඕන. එතකොට ඒ ඒ ආදර්ශමත් වීමම අර පුද්ගලයාට හිතන්න කල්පනා කරන්න දහම්මැස පාද ගන්න උපකාර වෙනවා. ඉතින් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය නැති මිනිහෙක් නම් අපි මොන જાතියෙන් කළත් මේක දහම්මැස විවුර්ත කරගන්න පාද ගන්න ධම්මචක්කු මුදපාදි වෙන්නේ නැහැ. චක්කුකරණී වෙන්න බෑ වෙන්නේ. ඔව් ඒක නිසා අපි දැන් එකට එක කියන්න හොඳ නැහැ. අර කායික ආනුපස්සනාව එකට එක කීම නෙමෙයි. ඒකට අර ප්‍රති අන්නති වටේන භාවනාව. එයා ඔය මොන අපිට නොගැලපෙන නොපෑයින කතා කිව්වත් ඒවට අපි තරහ ගන්න වෛර කරන්න එකට එක කරන්න එකට එක කියන්න හොඳ නැහැ. අපි දැන් මේ ඕන තරම් මිනිස්සු විශේෂයෙන්ම දැන් මේ මේ මම මේ ධර්ම දේශනා කරනකොට මේ රටේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගිහියෝ නොඑක් අය ඔය ඉන්ටර්නෙට් එකේ මට නොඑක් බැනුම් බැනලා තියෙන නොඑක් කතා කියලා තියෙනවා. මම එක තුට්ටුවකට එක සතේකට ගණන් ගන්න ඒ සියලු දෙනාටත් ධම්මස පෑදේවා කියලා මෛත්‍රී කරුණා මුදිතා පතුර වුණ ඒ අයටත් කවදා හරි ඇත්ත ඇති ඇතියට යථාභූත ඥානය ලැබේවා. නැතුව මං තරහාගත්තුත් වෙන්නේ මොකද? නිකම් මම මගේ හිත කිලුටු කරගන්න. ඒ නිසා අපි අර හිත කිලුටු නොවන ආකාරයට ඒ පුද්ගලයන්ටත් අනුකම්පා කරලා ආදර්ශමත් වෙන්න ඕන. එකට එක කරන්නම හොඳ නැහැ. එකට එක කියන්නම හොඳ නැහැ. ඒ නිසා දැන් බොහෝ මිනිස්සු දැන් අපි ගාවම හිටිය අපෙම්ම මේ ඔය යපුණු මිනිස්සු ඉන්නවා ඉස්සෙල්ලා දැන් අපිටම විරුද්ධව නොයෙකුත් දේවල් ඉන්ටර්නෙට් එකට ෆේස්බුක් එකට දාලා තියෙනවා. ඒ මිනිසුන්ට මේක මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය නැහැ. ඒ නිසා මේක මේ ලෝකේ ඉන්නේ පෘථග්ජන මිනිස්සු. අපි ඒක තේරුම් ගන්න ඕනේ. අපි මොකටද අර අහක යන කුණු ගොඩවල් කරේ දාන්නේ? අහක යන නයි කරේ දාගෙන කනෝ කනෝ කියන්න ඕනේ. ඒ නිසා අපි ඒවා පරිවර්ජනා පහට අබ්බා කරන්න ඕනේ. ඒ වගේම විනෝදනා පහට අබ්බා කරලා අයින් කරන්න එච්චර.
ගෞරවනීය අරහතුන් වහන්සේ කබලින්කාර ආහාර පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක්.
කබලින්කාර ආහාර කියන්නේ දැන් අද සම්මත බුද්ධ ආගමේ නම් කැබලි කරලා කන එක්ක විකල කන ආහාර. විකාල භෝජනා කියන්නේ විකල කන ආහාර. කබලින්කාර ආහාර කියන්නේ කැබලි කරලා කන ආහාර. එහෙනම් ඉතින් මේ අරක්කු කබලින්කාර ආහාර නෙමෙයි. කටිප්පු හරි අරක්කු හරි විස්කි බ්‍රැන්ඩි එකක්වත් කබලින්කාර ආහාර නෙමෙයි. ඒ අර්ථය නිර්වචනය අනුව ඒක නෙමෙයි. කබලින්කාර ආහාර කියන්නේ කය බලියක ආකාරයට පත් කරවන යමක් තියෙනවා නම් ඒක කබලින්කාර. අපි හිතමුකෝ කවුරු හරි පුද්ගලයෙක් ගෑන් ළමයෙක් කියමුකෝ වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා නම් අනුන්ගේ අනුරාගය අවුස්සනවන සංචේතන අවුස්සනව සම්පස් ආහාර ලැබෙනවා විඥාන ආහාර ලැබෙනවා. එහෙමනම් ඒක කබලින්කාර ආහාරය. එයාටත් බලන මිනිහට දෙපැත්තම අජ්ජත්තාව බහිද්ධාව. ඉතින් ඒක නිසා කය බලියක දැන් සෙරෙප්පු දෙකක් දැම්මත් කොණ්ඩේ වැරදියට කැපුවත් ඇඳුමක් වැරදියට ඇඳත් සියලු දේ කෑමක් කෑවත් ඒ සියලු දේ මේ කටින් කන ආහාර විතරක් නෙමේ සියලුම ආහාර පස් ආහාර සංචේතන ආහාර සියලු දේ කබලින්කාර ආහාර හැටියට එනවා. වැරදි විදියට ඒ හැසිරීම රටාව අර චර බව වැරදි වුණා. ඒ මිසක් මේ කබලිකල්ලකන ආහාර කියන පද පරමාර්ථයක් ඕකේ නැහැ. අනිපාර ඔය ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර සම්පස් ආහාර සංචේතන ආහාර විඥාන ආහාර හතරම එකටමයි එන්නේ. එකක් එහෙම ඇවිල්ලා නවතින්නේ නැහැ. හතරම එකටම එනවා. අවසාන වශයෙන් විඥාන ආහාර ඇති වෙලා තමයි නවතින්නේ.
මහා ප්‍රඥයන් වහන්ස මටත් අපේ වෛද්‍ය නිලධාරිතුමිය ඉදිරිපත් කරපු ගැටලුව අනුව මටත් තියෙනවා ප්‍රශ්නයක් අහන්න. රෝගියෙක්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහා වෛද්‍ය නිලධාරිවරු එකතු වෙලා එයා රෝගයෙන් ගොඩ ගන්න යාර සමහර විට කෘත්‍රිම ශ්වසනය වගේ දෙන්න
ඒවා කරන්න ඕන. ඒවා කරන්න
දරනවා.
ඒක කරන්න ඕන ඒක හරි.
ඒ උත්සාහය දරද්දී ඒ මරණාසන්න වෙච්ච කෙනා මරණ බවත් ඒගොල්ලෝ දැන දැන එහෙම උත්සාහය දරද්දී එයාට දැඩි කේන්තියක් වගේ ආවොත් එයාගේ ගතිය ඊළඟට වෙනස් වෙනවා නේද?
වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර කෘත්‍රිම ශ්වසනය දෙනකොට ඒ පුද්ගලයාගේ අර ඇහැට කන්නට නැග කයට දැනෙන්නේ නැහැ කිසිම වේගයක් වේදනාවක්. ඒකින්ද කේන්තියක් එන්න බෑ. එහෙමනම් අර දැන් ඉස්සෙල්ලා වෙන්නේ දැන් ඔය කෘත්‍රිම ශ්වසනය දෙන්නේ මේ ඇහැයි ඇහෙන් දකින රූපයයි මනසෙන් දෙන රූපයයි සම්බන්ධය කැපිලා. කනට ඇහෙන දෙයි කැපිලා. කනයි මනයි ඒ වගේම මේ කයට ශරීරයට දැනෙන දේ මනසට දැනින්නේ නැහැ. අර අධ්‍යාත්මික මනෝවිඤ්ඤාණය තියෙනවා. අර චක්කු විඤ්ඤාණය සෝතු විඤ්ඤාණය අතර සම්බන්ධය කැපිලා. ඒ නිසා ඒ පුද්ගලයාට මේක වේදනාවක් අමාරුවක් අපහසුවක් කිසිසේත්ම තේරෙන්නේ නැහැ. තරහක් වෛරයක් එන්න විදියකුත් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ මට දැනගන්න කර්ම බීජ විඥාන බීජ උප්පත්ති බීජ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්.
ඔව් දැන් මේ විඥාණයෙන් බීජ හදනකොට ඒවා විඥාන බීජ. ඒවා තැන්පත් කළාම මනෝ මේකයි ඒවා කර්ම බීජ. ඒ කර්ම බීජයත් අලුතෙන් ඔක්කන්ති වෙලා උපතක් හදාගන්න එනකොට ඒකම උත්පත්ති බීජ. එකම දේ අවස්ථා තුනකදී නම් තුනකින් සඳහන් කරනවා නම් කරනවා. ඒ නිසා විඥාන බීජ කියන්නේ උපදින වෙලාවේ බීජයක් අර කර්ම බීජයක් හදන වෙලාවේ විඥාන බීජ. ඒක චිත්තසංතානේ මනෝමේකයේ තැන්පත් කළාම ඒක කර්ම බීජ. ඒ කර්ම බීජයක් උපදින වෙලාවේ අර ඔක්කන්ති වෙන වෙලාවේ උපතක් සදා සකස් කරගන්න වෙලාවේ ඒක උප්පත්ති බීජ. එකම දේ අවස්ථා තුනකදී නම් තුනකින් සඳහන් කර.
ගරු ස්වාමීන් වහන්ස වචී සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
කවුද යහන්නේ? ආයි කියන්නේ ප්‍රශ්නේ.
වචී සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ.
දැන් උදේ හිටියේ නැද්ද? ඈ? වචී සමාචාරං කියන එක හතරක් තියෙනවා. මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාප. මේ මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප තමා වචී සංකාර. මේ වචී සංකාර අපි අර සමාචාරං වුණාම පිරිසිදු පැත්තට එනකොට අර වචනය යහපත්සේ පාවිච්චි කරනකොට කුසලං අභිවඩ්ඩති අකුසලං පරිහායන්ති වෙනවා. ඒ වචනයම යහපත් විදියට චේතනාව පිරිසිදු වෙලා වචනය අනුන්ටත් තමන්ටත් යහපතක් වෙනකොට ඒ වචනය වචී සමාචාරම් පාහං වෙනවා. ඒ වගේම වැරදි පැත්ත අයින් කරන්න ඕන. වැරදි විදියට මුසාවාදය හැටියට පාවිච්චි කිරීම අයින් කරන්න ඕන. මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ හෝති වෙනකොට කුසලය වර්ධනය වෙනවා අකුසලය පරිහානියට පත් වෙනවා. මේ වගේ හතරෙදිම සිද්ධ වෙන්නේ වචී සමාචාරම් පහ.
ගරුතර ස්වාමීන් වහන්ස මේ මගේ ඥාතියෙකුගේ පුත්‍රයෙක් ඉන්න දැන් අවුරුදු 11ක විතර දරුවේ. ඒ දරුවගේ මාංශපේශී ඉදි වෙනවා. එතකොට
මොකද්ද
මගේ ඥාතියෙකුගේ පුතෙක් ඉන්න අවුරුදු 11ක් විතර ඒ දරුවගේ මාංශපේශී ඉදි වෙනවා.
මා
මාංශපේශී මස්පිඩු.
ඔව්
මස්පිඩු ඉදි වෙනවා.
ඉදි වෙනවා.
ඔව් ඉදි වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට දැන් මේ වෛද්‍යවරුන්ට පරීක්ෂණ කරලා කියලා තියෙන ඒ තාත්තත් එක්ක මේ දරුවා තව අවුරුදු 3ක් 4කට වඩා ජීවත් කරවන්න බෑ. මේ ලෙඩෙන් ඒ දරුවා මිය යනවා කියලා. එතකොට දැන්
එතන ඔව් ඒක වෛද්‍යවරු කිව්වට අර මහා කම්ම විභංග සූත්‍රය කියලා තියෙනවා. එහෙම වෛද්‍යවරුන්ට කියන්න බෑ. එහෙම කියපු අය ඕන තරම් ජීවත් කරවලක් තියෙනවා. මේකට ප්‍රතිකර්ම උපකර්ම සම්මයක් ප්‍රයෝග තියෙනවා. වෛද්‍යවරුන්ටත් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන හරියට අපිට කියන්න බෑ. ඒ දරුවා සමහර විට බලන්න පුළුවන් වුණොත් මේක මොකද්ද හේතුව කියලා කියන්න පුළුවන්. හේතුඵල ධර්මයට අදාළව හේතු අයින් කරොත් ඵලය ඉබේම අහෝසි වෙනවා. ඒක තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා වෛද්‍යවරු එහෙම තමයි කියන්නේ. ඊට වැඩි ඉතින් වෛද්‍යවරුන්ට කියන්න බෑ. භෞතික ලෞකික වශයෙන් මේගොල්ලෝ දකින්න මේ දරුවගේ මෙහෙම දෙයක් වේගෙන එනවා. ඒකට හේතුවක් තියෙනවා, මූලයක් නිධානයක් තියෙනවා, නිධාන වූ හේතුවක් තියෙනවා. ඒ නිධාන වූ හේතුව අයින් කරන්න පුළුවන් නම් අර ඵලය අයින් වෙනවා.
එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට එක් කරගෙන ඉන්නද කියලා මම අහන්න කැමති. ඔබ වහන්සේගෙන් ඒ දරුවාව එක් කරගෙන ඉන්න පුළුවන්ද කියලා.
සමහර විට ඉතින් එක් කරගෙන ආවොත් බලලා කියන්න පුළුවන් මොකද්ද හේතුව කියලා. හේතුව අයින් කරගන්න පුළුවන්ද බැරිද කියන එක ඒ කරන්න ඕන අවුරුදු 11 නිසා ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා කායික වශයෙන් කරන්න පුළුවන් දෙයක් නම් කරන්න පුළුවන් වෙයි. ඒක බේත් කරලා ඒක බේතක් මං කරන්න දන්නේ නැහැ. බේත් කරන්න ඉතින් ඒ වෙද මහත්තයෙක් ගාවට යන්න ඕනේ. නමුත් කළ යුතු බේත මේකයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. එහෙමයි
සාන්නාස්.
ලෙඩ වෙයි ඔක්කොම මා ගාවට දැන් මේ විදියට. ඒකයි වෙන්නේ. මම මේ ඔය කායික ලෙඩවලට බේත් කරන්නේ නැහැ. බේත් කරන්න ඕනෙත් නැහැ. මේ සංසාර රෝගයට විතරයි මම බේත් කරන්නේ. ඌ තාවකාලික පැලස්තර පිළියම් එවන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අර කාගේ හරි මේ තියෙනවනම් ඔය සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න වාසනාවක් ඒ අයට මෙතෙන්ට එන්න කියන්නේ එච්චරයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය භාවිතයේදී ඒක අවසාන වශයෙන් තියෙන්නේ පටිනිස්සග්ගානු පස්සී විහෙරති සබ්බූපදීං පජහති.
ඔව්. සබ්බ උපදි පජහති.
සමනස එතනදී ඒ පියවර, ඒ අවසාන පියවර ඉබේ සිත තුල ඇති වෙනවද නැත්නම් අපි මොනවා හරි එතනද කරන්න තියනවද? අවසාන
පියවර. එතන කරන්න ඕනේ නැහැ, කරන්න ඕනේ අර ආනපාන. මොකද්ද කරන්න ඕන? නිබ්බිදානු පස්සී විහෙරති අභිනන්දිං පජහති. නිබ්බිදා වුණ ගමන්, ඒ කියන්නේ නිබ්බිදා කියන්නේ මොකද? නොබැඳීම. අර බැඳෙන් උපාදානය කරගන්නේ මොකද? බැඳෙන නිසා. දැන් නිබ්බිදානං උපාදානය කරගන්නේ නැහැ. විරාගානං උපාදානය කරගන්නේ නැහැ. නිරෝධානං උපාදානය කරගන්නේ නැහැ. ඒ අනුව පටිනිස්සග්ගානු පස්සී විහෙරති සබ්බ උපදි පජහති. ඒකයි වෙන්නේ. එනිසා මේ ආනපාන හතක් තියෙනවා. හත නෙමෙයි නමයක් තියෙනවා. නමය කරනකොට අවසාන ප්‍රතිඵලය තමයි සබ්බ උපදි පජහති. මේ උපාදානය කරගෙන වටිනවා කියලා පාටගෙන අල්ලගෙන උපාදානය කරගන්න තිබුණු සියලු දේ නිස්සාර බව, අසාර බව, නොවටිනා බව, හරයක් ධර්මයක් නැති බව තේරුම් ගත්තාම උපාදානයේ ඉබේම හිතෙන් අත්තරේ. මේ උපාදානය කරගන්නේ අතින් එහෙම නෙමෙයි. කොහෙන්ද? හිතෙන්. කිලුටු හිතෙන්. විචිකිච්ඡතාවයෙන් යුතු හිතෙන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මම අහලා තියෙනවා පුජ්ජලින්ගේ ඉන්ද්‍රිය ධර්ම විමසා බලා ඒවට මේ බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම බලා ඒවට කමටහම් දෙනවා කියලා. ඒක පොඩි පැහැදිලිමක්.
එහෙම එකක් බුදුහාමුදුරුව කරලා නැහැ. සියලු පුද්ගලයන්ට මේ රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කරන්නමයි දීලා තියෙන්නේ. ඕක මේ අටුවා කතාවල තියෙන වැරදි කතාවක්. බුදුහාමුදුරුව කරලා තියෙන්නේ සියලු මිනිස්සුන්ගේ ආයතන ඉන්ද්‍රයන් බවට පත් කරගන්න උපදෙස් දුන්න, මාර්ගය දුන්න, පිළිවෙත දුන්න, ප්‍රතිපදාව කියා දුන්න. ඒක ආහන පානමයි, වෙන මොකක්වත් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ ඒක ඒතොර.
ඔව්, චුල්ලපන්තක හාමුදුරුවන්ට දුන්නේ මොකද්ද? කර්මස්ථානෙ රජෝ හරණ. මොකද්ද මේකේ තේරුම? රජස් කියන්නේ මොකද්ද? හය දොරින් වැగిරෙන කෙලෙස්. රත්ති රංග රට රජ රම රස. රයන්නෙන් පටන් ගන්නා කෙලෙස් හයක් හරණය කිරීම. ඈ ආනපාන එච්චරයි. ඉතින් ඕක දැන් මේ අර පරිවර්තකයන්ගේ පරිවර්තනය කරලා තියෙන්නේ ඔය වැරදි විදිහට. නමුත් චූලපන්තක හාමුදුරුවන්ට නම් දුන්නේ මේ රජස් හරණය කිරීම. රජෝ හරණම් කියන්නේ. දැන් ඒක අර රෙඩිකල්කුත් පෙන්නලා රෙඩිකල් අත ගන්නකොට තමයි මේ කෙලෙස් දූවිල්ල කළු කිලුටු දේ එන්නේ. ඒක පිරිසිදු කර ගැනීම තමයි රජස් හරණේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන අපේ හිත ගිලුටු වෙන්නේ කොහොමද රජස් නිසා රජස් කිව්වේ මොකද්ද රයන්ෙන් පටන් ගන්න හයක් රජස් ච කියන්නේ ජයන්ෙන් කියන්නේ හයක් රටි රංග රට රජ රම රස මේ හය තමයි හිතක් කිලුටු වෙන මනසක් මෝහා වෙන සියලු දේ සියලු අකුසල් ධර්ම මතු වෙන උපදින සමුදය බිහි වෙන සියලු කර්ම එතකොට ඉන්ද්‍රියයන් නැහැ ආයතන තියෙන අර රජස් හරණය කිරීමේදී ඉන්ද්‍රිය ධර්ම මතු වෙනවා
ස්වාමීන් වහන්සේ අපි දැන් මොහක් කර ක්‍රියාවක් කරේ මේක දැන් මේ රාග දේශ මොහ කියලා අවබෝධ කරගන්න අවබෝධ කරගත්තත් අපි ඒ ක්‍රියාවේ නියැලෙනකොට අපිට කම්ම බීජ සැකසීමක් සිදු වෙනවද
වැරදි විදිහට කළොත් කර්ම බීජ සිදු වෙනවා ඒක නිවැරදිව ආනපාන සති සමාධිය නිවැරදිව තේරුම් අරගෙන කළොත් කර්ම බීජ උපදින්නෙම නැ කුසලස උපසම්පදා වෙනවා දෙකම වෙනවා සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා සජීත පරියෝ තුනම දපණම් වෙනවා තුනම වෙනවා නිවැරදි ආනපාන කළොත් අසපස කළොත් වැරදියට කළොත් ඔය එකක්වත් වෙන්නේ අර හුස්ම ගත්තට පිට කළාට අසපස වෙන්නේ ආනපාන නැහැ බඩවිම් වීම හැකිලියම් බැලුවට ඔය කෙලෙස් මුල් ගලවන්න බෑ උදුරන්න බෑ මේක තේරුම් ගන්න ඕන එතකොට කෙලෙස් මුල් උදුරලා දාන්න නම් සබ්බ පාපස්ස කරන්න ඕන කුසල අස්ස කරන්න ඕන ඒ අනුව සචිත්ත පරියෝ දපණම් කරන්න මේ කානපානමයි ආය වෙන මොකක්වත් නෙමෙයි අසපස්සමයි කර්ණීයාකරණීයමයි සේවිතබ්බා අසේවිතබ්බාම වෙන මොකක්වත් උතන නැහැ ඔව් වැරදි හට ගන්න දේ අයින් කරන්න ඕන එතෙන්ට හරි දේ ගන්න ඕන ඒකයි කරන්න ඕන තරහ නිසා වැරද්දක් හට ගන්නවා පටිසන්දෙන ඵල විපාක දෙන ඒක අයින් කරලා මෙත්තානුසතිය ගන්න ඕන මෛත්‍රියෙන් තමන්ටත් හොඳයි ඉදිරියටත් තමන්ටත් අදටත් ඉදිරියටත් අනුන්ටත් යහපල පංචක ධර්මයක් ඇතිවීම උදාහරණයකින් පෙන්වන්න කියනවා. දැන් ඔයගොල්ලෝ ඔය භාවනා කරන්න ගියාම ඔය භාවනාව ඔය ප්‍රාණයාම ඔය හුලං ඇදීම පිට කිරීම කරගෙන යනකොට එක පාට ඔයගොල්ලන්ගේ හිතට අර ආකාසානඤ්ඤායතනය එනවා. එක පාට එක්ක එළියක් දකින්න එක්ක වලාකුල් වගේ සැහැල්ලු වෙනවා. එක්ක බුදුරුවක් දකිනවා එක්ක චෛත්‍යයක් දකිනවා එක්ක ආලෝකයක් දකිනවා මේක තමයි ලොකුම වංචක ධර්මය මේක පස්සේ යනවා ඊගාවට අන්න නිවන කියලා අර කර්මස්ථානකාරයොත් කියනවා අර අනාර කර්මස්ථානකාර අන්න ඔයා හරි ඔයා අදිසෝවන් ඵලයටපත් වුණා ඕක තමයි ලොකුම වංචක ධර්මය ඊට පස්සේ ඒක උපාදානය කරගන්න ඒක තමයි ආකාසානඤ්ඤායතනෙ. ඒක පස්සේ ඊගාවට යන්නේ. ඒක සුවයක්. නැවත ඒක දකීමේ කැමැත්තක්, ඒ තත්වයට පත්වීමේ කැමැත්තක් ඒ යෝගාවචරය තුළ, ඒ අනාර්ය භාවනානු යෝගියා තුළ ඇති වෙනවා. ඒක පස්සේමයි ඊට පස්සේ යන්නේ. ඊට පස්සේ මේ කෙලෙස් මුල් උදුරා දැමීම සහ මුලින්ම අමතකයි. අත්තරිය. එතකොට විඥානය බොහොම සතුටෙන් ඒකටම ඉඩ දෙනවා. විඥානය තව තවත් විඥාව කුලප්පු කරනවා. තව තවත් ඒකට අලෝනවා ඒක තමයි වංචක ධර්ම එකම තමයි අද භාවනා මධ්‍යස්ථාන සීල් හැබැයි අර භාවනා මධ්‍යස්ථාන වල කර්මස්ථාන දෙන මිනිස්සු කියන අන්න හොඳයි අන්න නියම බුදුරුවක් දැක්කා අර එක්ක චෛත්‍යයක් දැක්කා එක්ක අර ආලෝකයක් දැක්කා ආ හරියට හරි වැඩේ හරි ඒක නෙමේ පරමාර්ථය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 පූර්ණය කර ගැනීම මිසක ඔය වංචක ධර්ම ඔය කියන බුදුරුවක් දැකීම චෛත්‍යයක් දැකීම ආලෝකයක් දැකීම අර වලාකුළු වගේ සැහැල්ලු වෙලා පහ වෙලා යෑම මේවා මේ නිවන නෙමේ මේවා වංචක ධර්ම මේවා දැක්ක ගමම්ම අනිසිතෝච විහෙරති නච්කින්චි ලෝකේ කියලා ඒක පුරුද්ද නිසා ඕක එන්න පුළුවන්. ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න යන එක තමයි වරද. ඒ නිසා මේක මෙතෙන්දි සමානිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක බොහොම ගැඹුරින් දැනගෙන අර අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී එලා නිබ්බිදානුපස්සී වෙන්න ඕන. ඒකට නොවෙන්න ඕන. එතකොට නිවන මග විවෘත වෙනවා.
ස්වාමීන් වහන්ස මම අහලා තියෙනවා බටහිර වෛද්‍යවරු මෝහනය කිරීමෙන් මිනිස්සු එළෙඩ රෝගියන්ව සුවපත් කරනවා කියලා, එතනදී වෙන ක්‍රියාවලිය මොකක්ද?
ඔව් යම් යම් අයට ඔය අධිමානසික ශක්තියක් තියෙන පුද්ගලයන්ට මනෝ වෛද්‍යවරුන්ට පුළුවන්කම තියෙනවා තමන්ට වඩා පහත් මානසික තත්ත්වයක් මේ පිරිසිදු බව, ඒ කියන්නේ තමන්ට වඩා පහත් තත්ත්වයක මනසක් තියෙන පුද්ගලයෙක්ව මෝහනය කළ හැකි. ඔය මොනම වෛද්‍යවරයෙකුටවත් මෝහනය කරන්න බෑ තමන්ට වඩා පිරිසිදු මනසක් තියෙන පුද්ගලයෙක්ව. තමන්ට වඩා බාල කිලුටු මනසක් තියෙන පුද්ගලයෙක්ව මෝහනය කරලා බලන්න පුළුවන්. මෝහනය කරලා බලලා මේ රෝගයෙන් රෝගයට නිදානය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක කර්ම නිදානයක්ද, මේක කර්ම රෝගයක්ද, කම්මජා ආබාධද, එහෙම නැත්නම් මේක මොන වගේ දෙයක්ද කියන එක හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හොයාගෙන ඒකට නිවැරදි දේ කරන්න පුළුවන් ඔය මනෝ වෛද්‍යවරුන්ට මෝහනය කරන්න. හැබැයි මෝහනය කරන්න බෑ හිත පිරිසිදු වෙච්ච කෙනෙක්ගේ. කීයටවත් අර වෛද්‍යවරයාට මෝහනය කරන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. එයාගේ හිත මනෝ වෛද්‍යවරයාට වඩා පිරිසිදුයි, උසස් තත්ත්වයකට පත් වෙලා. ඒකයි හේතුව.
ඒ කියන්නේ සාමිනාංශ පෙර ජාතියකට එහෙම.
ඔව් දැන් පෙර දැන් අපි හිතමු මනෝ වෛද්‍යවරයෙක් දැන් අද ළමයෙක් වෙලා ඉපදුණු කෙනෙක්ව මෝහනය කරනවා. ඊට පස්සේ මේ මේ මෝහනය කළාම දැන් ඒ ළමයා සමහරට හරකෙක් වගේ බල්ලෙක් වගේ හැසිරෙනවා නම් ඒ ළමයා ගියාත්මේ කවුද? හරකෙක් එහෙම නැත්නම් බල්ලෙක්. ළමයෙක් මිනිහෙක් නෙමෙයි. ගතියට අදාළව අර මෝහනය කළාම එහෙම වෙනවා. කතා කරන්න බෑ, කතා කරන්න බල්ලෙක් වගේ හරකෙක් වගේ හැසිරෙනවා. එහෙමනම් හරක් වෙච්ච අයත් මිනිස්සු වෙලා ඉපදෙනවා. එහෙම වෙන්න පුළුවන්. බල්ල වෙච්ච අයත් මිනිස්සු වෙලා ඉපදෙනවා. එහෙම වෙන්න පුළුවන්. මිනිහෙක්ම වෙලා ඉපදුනා නම් ඉපිඩිලා හිටියා නම් ගිය ආත්මේ අන්න අර මනෝ විද්‍යාඥ පුළුවන් වෙනවා මෝහනය කළා ඒ පුද්ගලයාගෙන් ගිය ආත්මේ තොරතුරු කතාවල් අහගන්න. ඒ අනුව රෝග නිදානය කර්ම රෝගයක්ද කියන එක හොයාගන්න පුළුවන්. නමුත් කායික රෝගයක් නම් අර මනෝ විද්‍යාඥයාට මෝහනය කළයි කියලා මේ කායික රෝගයට ප්‍රතිකර්මයක් කරන්න බෑ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ බුද්ධානුස්සතිය කොහොමද මේ අපි ජීවිතයට යොදාගන්නේ කියලා? ආනපාන බුද්ධානුස්සතිය
කවුද? බුද්ධ කියන්නේ මොකද?
බව උද්දුරා දෙමින්.
කොයි බවද? අනු අලුතෙන් උපදින බව උදුරා දැමීම බුද්ධානුස්සතිය. බව උදුරා දැමීමේ අනුස්සතිය තමා නිබ්බිදානුපස්සී විහරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහරති රාගං පජහති, නිරෝධානුපස්සී විහරති සමුදයං පජහති, පටි නිස්සග්ගානුපස්සී විහරති සබ්බූපදී පජහති. මේක තමා බව උදුරා දමන අනුස්සතිය අනුපස්සනාව. තේරුණා? බුද්ධානුස්සතිය බුදුගුණ ගායනා කිරීම එකක්. අර බව උදුරා දෙමු උත්තමයෙකුගේ ගුණ මෙනෙහි කිරීම ගායනා කිරීම බුදුගුණ. අර ඉතිපිසෝ භගවා ඒ බව උදුරා දෙමී උත්තමයෙකුගේ ගුණ. නමුත් මේක අනුස්සතියක් අනුපස්සනාවක්. එතකොට මේ බව උදුරා දමන්නට උපකාර වන අනුස්සති හතරක් තියෙනවා. මේ මහා රාහුල වාද සූත්‍රයේ හැම තැනකම ගිරිමානන්ද සූත්‍රෙත් තියෙනවා. අනිච්චානුපස්සී විහෙරති මෙයා කියලා, නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. මේක තමයි බව උදුරා දෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. අර රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දාන්නේ අර මේක කරන්න බැරි නිසා. අර අභිනන්දනයක් රාගයක් සමුදය උපාදානය තියෙන නිසා බව සකස් වෙනවා. දැන් ඒක විසුද්ධතේ තමා ආනපාන තමා නිබ්බිදා නිසා අභිනන්දනේ අයින් වෙනවා. මේ සියලු දේ අයින් කරන්න පුළුවන්. ඒකයි වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ බුදු ගුණ ගායනා කිරීම කියලා දැන් අපි ඉතිපිසෝ හරි
ඒ බුදු ගුණ ගායනා කිරීම වරදක් නැහැ. හැබැයි බුදු ගුණ තමන් තුල එකක් තියාගන්න පවත් ගන්න තමන්ට එකක් පවත් ගන්න පුළුවන් නම් තමන බුද්ධ වෙනවා. නිකන් සත්‍යයන වේද මහත්යාගේ බේත් සීට්ටුව කිව්වේ වගේ හිටියට දුර්දේශණී වෙන්නේ නැහැ නේ. තමන් තුලත් එක බුදු ගුණයක්. හැබැයි බුදු ගුණයක් පවත් ගන්න නම් බෞද්ධ දාන්න. නැත්නම් බුද්ධ වෙන්නේ නැහැ, බුදු ගුණත් නැහැ. මේක හරියට වේද මහත්යාගේ බේත් සීට්ටුව කියවා කියවා ඉන්න අනුන්ගේ ගුණ අපි කියවා කියවා ඉන්න වරදක් නැහැ, ඒක හොඳයි. හැබැයි ඒ ගුණ කියවන්න ඕනේ මොකද? ඒ ගුණ තේරුම් ගන්න ඕනේ අපි තුලත් මේ එක ගුණයක් අරහන් ගුණේවත් අඩු ගානේ තියාගන්න ඕනේ, ඇති කරගන්න ඕනේ. අරහන් ගුණේ ඇති කරගන්න බෑ රහ අත්තරීම නැත්නම්. මේකයි බව උදුරා දැමීමට උපකාර වන ගුණ තමයි බුද්ධ අනුස්සතිය.
ස්වාමීන් වහන්ස, මනෝමය කායේ තියෙන්නේ සංඥාව විතරද?
නෑ, මනෝමය කායේ කෙලෙස් තියෙනවා නම් රාග දේශ මොහ විතරාගී විත දේශී අලෝභ දේශ මොහ ඕන එකක් තියෙන්න පුළුවන්. මනෝමය කායේ කෙලෙස් නැත්නම් රාග දේශ මොහ නෑ, විතරාගී විත දේශී විත මොහි විතරයි තියෙන්නේ.
අතන් වහන්සේ කෙනෙක් පිළිනුවම් පෑවම සංඥා විතරක් දෙිතුරු වෙන්නේ
නෑ. රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑවහම මනෝමය කායේ කෙලෙස් ශේෂයක්වත් පොදක්වත් නැහැ. අශේෂ විරාග නිරෝධෝ නිසා දැන් කෙලෙස් එකම කෙලෙස් පොදියක්වත් ශේෂයක්වත් නැහැ. උත්පත්ති බීජ විඥාන බීජ නැහැ. උත්පත්ති බීජ විඥාන බීජ නැති නිසා අලුතෙන් කර්ජකයක් හදාගන්න ඔක්කන්ති වෙන්න උත්පාද කරගන්න බෑ. නත්ති දානි පුනබ්බවෝ ආයමන්ති මාජාති කිව්වේ ඒකයි. එතකොට පුනම් බව වෙන්න බෑ, වෙන්නේ නෑ.
එතකොට අර මේ අභ්‍යවකාශ මේ අවකාශයට යන
අවකාශයට අන්තර්දාන වෙනවා.
ඒ පොදිය මොනක්වත්ම නැත.
මොනක්වත්ම පොදිය කියන්නේ මේ රාග දේශ මොහ පොදිය.
එතකොට
ඒව නැහැනේ.
එතකොට සංඥාත් නැහැ.
ඒවත් නැහැ. සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානත් නැහැ, මොකවත්ම නැහැ.
එතකොට
ඔය සියලු දේ තියෙන්න නම් රාග දේශ මොහ තියෙන්න ඕනේ.
එතකොට කයක් නැහැනේ, මනෝමය කය කියලා.
මනෝමය කය මිසක් මේක කයක් කියලා ඔය උපාසකම්ම හිතන කය නෙමෙයි මේක. මේක කායක්.
ක්‍රියාවක්.
ඔව්, මේක මනෝමය කය අන්තර්දාන වෙනවා. මනෝමය කය තුල රාග දේශ මොහ නැත්නම් එතන තනක් ඕනේ නැහැ, විවක් ඕනේ නැහැ, තන්පත් වෙන්න තනක් අවශ්‍ය නැහැ, පවතින තනක් අවශ්‍ය නැහැ. ඒ ශක්තිය තියෙනවා මනෝමය කය. හැබැයි ඒක දුකකුත් නැහැ, සැපකුත් නැහැ. ඒක තමාර අමා මහ නිවන කියලා කිව්වේ.
ඒක ශක්ති විශේෂයක්.
ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තියෙන්නේ ඉදිරියටත් ඒ භව උද්‍රා දමන්නට උපකාරක ආයට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න හැකි ආකාරයට ඒක ඒ කේන්ද්‍රගත වෙලා ඒක රාශි වෙලා තියෙන ඒ සියලු බුදුවරුන්ගේ මනෝමය කායවත්.
එතකොට මේ ශක්තිය මේ බෝධි බුදු වෙච්ච තැන ඔක්කොගෙම බුදු
ඔව් ඒ සියලු ඒ බුදු අතීතයේ පිරිනිවන් පෑවදාල සියලු ලෞතරා බුදුවරු පච්චේක බුදුවරු අරහත් බුදුවරුන්ගේ මනෝමය කායන් එක තැනකට මේ මිහිතලය තුල කේන්ද්‍රගත වෙනවා. ඒ මධ්‍යම මණ්ඩලය කියන ඔය හිරිවඩුන්නේ බෝධිය ගාවට ඒ සියලු මනෝමය කායවන් එකතු වෙනවා. මේක නාසායතනෙන් අර Google map එකක් හැදුවා. ඒ map එකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ බිම්බර ගතිය, ගුරුත්වාකර්ෂණය මේ මිහිතලය මත අඩුම අවම තැන තමයි ඒ බුද්ධ ශක්තිය තියෙන්නේ. බුද්ධ ශක්තිය තමයි මිහිතලෙන් මේට අර බර නොවීමේ ගතිය. ඒ නිසා ගුරුත්වාකර්ෂණය අඩුම තැන තමයි මේ මිහිතලයේ මේ පෘථිවිය මත ඔය හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ළඟ ඒ බිම ඒ තැන. එතන තමයි කවදා හෝ මතු බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා නම් එතන තමා තැන බීම වෙන කොහෙවත් නෙමෙයි. හොඳයි, එහෙනම් මං හිතන්නේ නම් කවුරුත් සාදුකාරයක්ද. පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤක්ඛේන මාමේ බාල සමාගමෝ සතන් සමා හෝතු යාව නිපාන පත්තියා.